ஒன்றபல் அத்ருவலிய ரத்ன சுவாமியின் வான்ஸ்.
ගරු සභාපතිතුමනි, අද මම මෙම අයවැයේදී දල අදහසක් මුලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට පෙර කතා කරපු අපේ හිටපු ජනාධිපතිතුමත් ඒ වගේම විපක්ෂයේ මගිනුත් විවිධ අදහස් ඉදිරිපත් කළා තියෙනවා මේ අයවැය සම්බන්ධයෙන්. ඒ සමහර විවේචනවල තියෙන කාරණා සමහර ඒවා පිළිගන්නවා. ඒක බොහොම හොඳ යෝජනාවක් තියෙනවා, අදහසුත් හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අයවැය ඔවුන් විවේචනය කරන්නේ ඔවුන්ම කරපු දේවල් පිළිබඳවයි. උදාහරණයකට ගත්තොත් ලංකාවේ ඉඩම් පරිහරණය පිළිබඳ, ඉඩම් විදේශවලට සමාගම් වලට දීම සම්බන්ධයෙන්, පහුගිය රජයේදී ඒවා සිදුුනේ නැත්ත, රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් 1977 පස්සේ තමයි මේ රාජ්‍ය ආයතන විකුණන්න පටන් ගත්තේ. අතවසියෙම රාජ්‍ය ආයතන වැඩිපුරම ප්‍රමාණයක් විකුණලා තියෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලේ. ඉතින් යනු රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් ගත්තොත් මේ හැම දෙයක්ම 77න් පස්සේ ඒවා ටික ටික වැඩි වුණා මිසක් අපට ආර්ථික දර්ශනයක් තිබුණේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලේ ටිකටම අපි කරපු දේ තමයි එක දෙයක් ගැන අපි පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වෙනසක් කළා. ඒකට අපි විශාල වශයෙන් දායක වුණා. මම හිතන්නේ අපේ බලපෑම, සැලකූතු බලපෑම කේ තමයි ත්‍රස්තවාදී සම්බන්ධයෙන් හැමෝම කිව්වේ සාම සාකච්ඡා කළා මොකක් හරි ගනුදෙනුව බේරගන්න පුළුවන් කියලා. හැබැයි ඒ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලි ඉදිරිපත් කළා ත්‍රස්තවාදය අපි පරාජය කළ යුතු දෙයක්, එතනින් පස්සේ තමයි රටට සාමය ලැබෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් යම්කිසි ස්ථාවරයක සිටගෙන පහුගිය ආණ්ඩුව කටයුතු කළා. නමුත් ඉන් පස්සේ එතුමන්ලා අද විවේචනය කරන කාරණාම එතුමන්ලම කරපු දේවල්. ඉතින් ඒ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට දෙවනුව මම කියන්නට ඕන මෙහිදී විශේෂයෙන්ම මේ අයවැයේදී සාධනීය ලක්ෂණ යම් යම් යෝජනා, යහපත් යෝජනා විශේෂයෙන්ම අපේ වාරි තාක්ෂණයේ දියුණු කිරීමට අදාළව විශේෂයෙන්ම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපුරාම වාරි තාක්ෂණයේ දියුණු කිරීම සඳහා විශාල මුදලක් යොදවලා තියෙනවා. මම දකින්නේ ලංකාවේ සංවර්ධනයේ අරබය හැමදාම අපිට තිබුණා විශාල යෝජනා ක්‍රම. එයින් එකක් තමයි යෝද මහවැලිය. ඊට අමතරව ඊට පූර්ව යුගවලත් යම් යම් විශාල වාර යෝජනා ක්‍රම වරින් වර ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මෙවර අයවැයේදී විශේෂයෙන්ම අපේ කැඩී බිඳී ගිය ඓතිහාසික වැව් ප්‍රසංස්කරණය කිරීම පිළිබඳ තිරුකුණාමලයේ සාවසේස ප්‍රදේශවල විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම ඒ ගැන මේ අයවැය අපි දකින්නේක අපේ රට වෙනුවෙන් කරපු අපේ ඓතිහාසික සංවර්ධන උපාය මාර්ගයට කරපු විශාල දායකත්වයක් හැට තමයි අපි දකින්නේ. ඊළඟට මේ අයවැයේදී ජාතික ආහාර වැඩසටහන ජනාධිපතිතුමා යටතේ තියෙන, ඒ වගේම දුමින්ද දිසානායක ගරු කුෂ්කර්ම මහත්මයා යටතේ තියෙන ඒ දෙපැත්තම ඒකාබද්ධව සිදුවෙන වැඩසටහන. මොකද ජාතික ආහාර ප්‍රවර්ධන වැඩසටහන කිව්වම අද අමාත්‍යංශවල වැඩ කටයුතු විසිරලා තියෙනවා. අතවසියෙම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තමයි මේ සියල්ලම තියෙනවා. නමුත් අපි දන්නවා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙන වෙන තැනක, වාරි මාර්ග තියෙන තව තැනක, මහවැලියේ තියෙන තව තැනක මේ විදිහට ගොවිතැනට අදාළ නැත්නම් අපේ වගාවට අදාළ අමාත්‍යාංශ තැන් තැන් වලට විසිරලා තියෙනවා. කෙසේ වුණත් ඒ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ මේ සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරලා පසුගිය වකවානුව තුළ විධිමත් සාකච්ඡාවක් අපි කරනු ලැබුවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට වසවිසෙන් තොර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා නැත්නම් ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අපි ගමන් කළා. ඒ ගමන් කිරීම ඇතුලේ අපි විශාල ප්‍රචාරක වැඩපිළිවෙලක් අපි ගොඩනැගුවා. රට තුළ විශාල ප්‍රබෝධයක් ඇති වුණා මේ වරායවැයේදී. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළා. විශේෂයෙන්ම වසවිසෙන් තොර ගොවිතැන් කිරීමේදී අදාළ තාක්ෂණික පහසුකම් ලබා ගැනීමට සැලකියුතු පිරිවයක් නැත්නම් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒක අපි අගය කළ යුතු කාරණයකට මම ප්‍රකාශ කරන්න කැමතියි. දැන් මම ඊළඟට සමස්තයක් හැටියට මේ රට අපි දියුණු කරන්න ඕන කොහොමද කියන කාරණය ගැන මුලින්ම මා සාකච්ඡා කරන්න කැමතියි. මුලින්ම අපි ගත්තොත් ආනයන අපනයනය අපි පාලනය කරන්නේ කොහොමද කියන කාරණේ ඉතා වැදගත් කාරණයක්. අපි ගත්තොත් මේ අවුරුදු දෙකක් පසුගිය කාලයම ඒ කියන්නේ පහුගිය අවුරුදු 10ක් අපි ආපසට ගිහිල්ලා බැලුවොත් අපේ අපනයනය හැමතිස්සෙම අඩු වෙලා තියෙනවා ආනයනය එන්න එන්න වැඩි වෙලා තියෙනවා. අපි අවුරුදු 10ක සංඛ්‍යාලීකන දත්ත අරන් බැලුවට පස්සේ අපිට දිගටම පේන එකක් තමයි නිතරම ආනයනය අපි වැඩි කරගෙන තිනවා අපනයනය අඩු කරලා තිනවා. මේ ආනයන අපනයන දෙක කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මම දකින්නේ නැහැ මේ ආණ්ඩුවේ අපේ අයවැයත් විධිමත් දර්ශනයක් දැක්මක් ඉදිරිපත් කළා තියෙනවා කියලා. අපි ගිය අවුරුද්ද අරගෙන බැලුවොත් 2014ට වඩා වැඩි වෙලා තියෙනවා. 2012ට වඩා 2013ේ වැඩි වෙලා තියෙනවා. 2013ට වඩා 2014ේ වැඩි වෙලා තියෙනවා. 2014ට වඩා 2015ේ වැඩි වෙලා තියෙනවා. ඒ අනුව අපි හැමතිස්සෙම අපිට ආනයන අපනයන දෙකේ සමබරතාවයක් ඇති කරගන්න අපට පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ වගේම අපේ සම්ප්‍රදායික ආර්ථිකයේ අපි විශේෂයෙන්ම අපනයනයේදී ප්‍රධාන වශයෙන් අපි සම්ප්‍රදායිකව අවධානය යොමු කළේ තේ රමර පොල් දිසාවට. අපි වරගෙන බැලුවොත් තේ කර්මාන්තේ අපි ලබා ගන්න විදේශ ඇමරිකන් ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. කුරුදු කර්මාන්තේ අඩු වෙලා තියෙනවා. තේ කර්මාන්තේ අඩු වෙලා තියෙනවා. මේකට හේතු ලංකාවේ සාධක පමණක් නෙවෙයි අන්තර්ජාතික වෙළඳ පොලේ පවතින විවිධ ගැටලුකාරී තත්ත්වයන් නිසා මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. එහෙනම් අපි කොහොමද මේ මම මුලින්ම ගත්තොත් මේ ගොවිතැනට ආශ්‍රිත නැත්නම් වගාවට ආශ්‍රිත වී ගොවිතැන සහ වාණිජ වගාවන්ට ආශ්‍රිතව කොහොමද අපි අපේ අපනයනයක් හැටියට අපේ අපනයනයේ තියෙන වී නෙවෙයි අත්ත වශයෙන්ම අපි අපනයනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම තේ රබර් පොල් මේක වැඩි කරලා මේකේ ආදායම වැඩි කරන්නේ කොහොමද කියලා. මේ ගැන මේ අයවැයේදී වැදගත් යෝජනාවක් කරලා තියෙන එකක් තමයි තේවල අපි අගේ එකතු කළ නිමි භාණ්ඩයක් හැටියට කොහොමද අපි අන්තර්ජාතික වෙළඳපොළට තේ ගෙනියන්නේ. ඒ වගේම මෙවර ප්‍රතිපාදනවලදී විශේෂයෙන්ම තේ කර්මාන්තේ වැදගත් තීරණ දෙකක් කරන් තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ ඒ කියන්නේ UMP ආණ්ඩුව කාලේ නෙවෙයි තේ වතු මේ සමාගම් වලට දුන්නේ. අපි මතක තියාගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂ නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඔබතුමාලා කවුරුත් හිටපු අපිත් හිටපු පොදු පෙරමුණු සම්දාන ආණ්ඩුවට තමයි වැඩිපුරම ඉඩම් සමාගම් වලට දීලා තියෙන්නේ. මේ රටේ වැඩිපුරම රාජ්‍ය ආයතන විකුණලා තියෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පටන් ගත්තා ඊටත් වැඩියෙන් කළා දෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. ඉතින් ඒ නිසා මේ රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් මේ අයිට වඩා මෙයාට හොඳයි කියන එක එහෙම අදහසක් මෙතන නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕන මොන රාජ්‍ය ආයතනද අපිට ගුණ නගන්න පුළුවන් අපේ ආයෝජන අපි කොහොමද දියුණු කරන්නේ කියන එක සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නැහැ. මම ආයෙත් ගරු සභාපතිතුමනි මුලට ගිහිල්ලා මම ආයෙ කියන්න කැමතියි මේ තේ රබර් පොල්වලින් අපි ආදායම් වැඩි කිරීමේදී අපි වැදගත් ප්‍රතිපත්ති දෙකක් කරන් දෙනවා. එකක් තමයි අක්කර 20000 ඉඩම් අයිතිකාරයෝ ඉන්නවා. කවුද මේ ඉඩම් අක්කර 20000 දුන්නේ? කාගේ යටතේ දීලා තියෙන්නේ මේ අක්කර 20000? අද කතා කරන රාජ්‍ය වතු මේ අපි තබා ගත්තයි කියලා නෑ. රාජ්‍ය වතු විකුණලා තියෙන UMP ආණ්ඩුවටත් වඩා පහුගිය ආණ්ඩුව කාලේ. ඉතින් ඒ නිසා මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක තමයි වැඩිම විකුණලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වතු විකිණීම සම්බන්ධයෙන් අරගෙන බැලුවොත් මේ අද රාජ්‍ය වතු අපි අවුරුදු 40 50ක් වෙන තේ වතු මේකේ ආදායම් ගැනීම සම්බන්ධයෙන් අලුතෙන් කල්පනා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය යටතේ තියෙන්නේ පාඩු ලබන වතු ටික. අද කම්කරුවන්ට මිලියන 1000 ගණනක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේවා කොහොමද ලාභ ලබන වතු බවට පරිවර්තනය කරන්නේ? තේ කර්මාන්තේ විශේෂම අද යෝජනා දෙකක් කළා තිනවා. අක්කර 20000 අක්කර 5000ට ඕනම කෙනෙකුට දෙන ඉඩම් ප්‍රමාණය අක්කර 5000ට අඩු කරන්න. ඒක මා දකින්නේ ඉතා හොඳ ප්‍රවණතාවයක් හැටියට. ඒ වගේම මේ ආයෝජන මේකේ මේ අගේ එකතු කළ භාණ්ඩයක් බවට තේපත් කිරීම සඳහා යෝජනාවක් තියෙනවා. ඇත්ත වශයෙන් මේක අපි ඉක්මනින් කරගත්තේ නැත්නම් අපේ තේ කර්මාන්තේ ඉතාම අර්බුදකාරී වාතාවරණයකට යන්න බොහෝ විට ඉඩකඩ තියෙන බව මම මේ අවස්ථාවේ කියන්න ඕන. කුරුඳු කර්මාන්තය දිහා බැලුවොත් අපි කුරුඳු වගාව ලෝකේ ලංකාවේ හැදෙන කුරුඳු ලංකාවටම ආවේනික කුරුඳු කුරුඳු හා සමාන සාකේ එම කුලකේම පවුලෙම සාකා කීපයක් තුනත් ලෝකේ විශේෂිත කුරුඳු වල නිජබිම හරියට නිශ්චිත කළ නැති උනත් ලංකාවේ කුරුඳු තමයි ලෝකේ ඉහළම වෙළඳපොළක් තියෙන්නේ. ඒ ගැන අවුරුදු 1500ක විතර ඊටත් වැඩියෙන් ගියොත් අවුරුදු 3000ක විතර ඉතිහාසයක් තියෙනවා ලංකාවේ කුරුඳු ගැන. ඊජිප්තුව මිසරේ පවා අවුරුදු 3000කට කලින් කුරුඳු ගැන දැනගෙන හිඳලා තියෙනවා. ඉතින් ඒ අනුව කුරුඳු ගහ ලංකාවේ හැදෙන විශේෂ ශාකයක්. ඒක කොහොමද අපි වාණිජ වගාවක් හැටියට ඒක ඉහළම ආදායම ලබා ගන්න. අදාරගෙන බැලුවොත් ඒක පහුගිය කාලේ කුරුඳු වගා වැටලා තිබුණා. දැන් නිකන් උඩට ඇවිල්ලා තිනෝ තේ කර්මාන්තේ වැටලා තිනෝ තේ දලු කිලෝ හුඟක් පල්ලෙහාට වැටලා තිබුණා. අද වෙනකොට ඒක යම් කිසි ආකාරයක ප්‍රගතියක් දකින්න හම්බ වෙනවා. නමුත් මේකෙන් අපට తాවකාලික උඩ යට යෑමෙන් නෙවෙයි නිශ්චිතව අගේ එකතු කළ භාණ්ඩයක් බවට පත් කර ගැනීම. විශේෂයෙන්ම සන්නායක නාම ඒ කියන්නේ අපේ සිලෝන් ටී කියන එකට අන්තර්ජාතික වෙළඳ නාමයක් නැහැ. හැමෝම එක පාවිච්චි කරනවා. ඉතින් අපි ඒක අන්තර්ජාතික වෙළඳ නාමයක් බවට පත් කරන්න රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙලක් අපි දියත් කළ යුතු වෙනවා. ඒ පිළිබඳ අදහසක් මේ අයවැය දක්වලා තියෙනවා. ඊළඟට ආනයි අපි ගේනන පාරිභෝජන භාණ්ඩ හා පරිභෝජන විශේෂයෙන් පරිභෝජනය කරන භාණ්ඩ වලදී විශේෂයෙන්ම ආහාර වලට අපි අරගෙන බැලුවොත් අද අපි ලැජ්ජ වෙන්න ඕන අපි කතා කරනවා මාළුව අපනයනය කිරීම සම්බන්ධයෙන් අපි ගියාණ්ඩුවත් ඊට උඩින් ආණ්ඩුවේ කාලේ අරගෙන බැලුවොත් අපි එන්න එන්න මාළු අපනයනය කරන තිර ලංකාවට මාළු සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 141ක් පහුගිය අවුරුද්දේ ඇමරිකන් ඩොලර් 1218ක අපි මාළු අපනයනය කළා දෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 32,800ක අපි මාළු අපනයනය කරන රටක්. ඒක ආනයනය කරන රටක්. ඉතින් මේක අපි මාළු අපනයනය කරනවා ඒකට අපේ රටට අපි පිට රටින් මාළු ගෙන්න ගන්නවා. ඒ අතරේ පත්තරේ පළ වෙනවා පිට රටින් ගෙන්න මාළු වල පිළිකාකාරක අන්තර්ගත වෙලා තියෙනවා කියලා. ඉතින් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ බලවත් අරමුදයක් තියෙනවා. මෙන්න මේක නිසා මා හිතනවා අපි වගේ රටවලට අද ගොඩ එන්න පුළුවන් එක කාරණයක් හැටියට මේ ආහාර සංස්කෘතියේ ප්‍රශ්නය අපි විසඳගන්නේ කොහොමද කියන එක.
ස්වාමීන් වහන්සේ ඔබතුමාට විනාඩි 5යි තියෙනවා.
විනාඩි 5ක් තියෙනවා. හොඳයි. ගරු සභාපතිතුමනි ආහාර සංස්කෘතියේ කොහොමද අපි ගත්තු වස විසෙන්තර ගොවි ප්‍රතිපත්තිය තුළ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? එකක් මිනිසුන්ගේ ලෙඩ රෝග නිවාරණය කර ගැනීම, දූෂණය වෙච්ච පස ජලය ආරක්ෂා කර ගැනීම, අද මිනිස් සම්පූර්ණයෙන් ලෙඩ වෙලා තියෙනවා, මොනවාද අර ලේ පවිත්‍ර කරන මැෂින් ඩයාලසිස් මැෂින් විශාල ප්‍රමාණයක් ගෙන්න ගන්නලා තියෙනවා, අද ඖෂධ විශාල ප්‍රමාණයක් ගෙන්න ගන්නලා තියෙනවා, සෞඛ්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් ගෙන්න ගන්නලා තියෙනවා. ප්‍රධාන හේතුව අපේ ආහාර විසවීම. මෙන්න මේකට විසඳුමක් හෙළිය තමයි අපි වස විසෙන්තර ගොවි ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනාවේ. එහිදී ඉතා වැදගත් වෙනවා මේ ආයවැයදිත් පිළියරන් තියෙනවා, විශේෂයෙන් මේ ගොවිතැන කරද්දී තාක්ෂණික උපාංගිතා වැදගත් වෙනවා, ඒවට බදුසාන සම්පූර්ණයෙන් ලබා දීලා තියෙනවා, ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. වස විසෙන්තර ගොවි ප්‍රතිපත්තිය අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන්ම ඩොලර් බිලියන 4ක ප්‍රමාණ විශාල ප්‍රමාණයක්. ඒකට ටින් මාළුත් අයිති, මාළුත් අයිති, සීනි අයිති, ලුණු අයිති, පොල් අයිති, පොලුත් අපි විතර රටින් ගෙන්නනවා. ඊළඟට රබර් මේ ඊළඟට අපි පොල් කියන්නේ පොල් තෙල් අපි විතරටින් ගෙන්නලා තියෙනවා. ඊළඟට විශාල වශයෙන් පාරිභෝගික බණ්ඩ අවසාන වශයෙන් ගත්තම ඇමරිකන් ඩොලර් 4ට අඩු වැඩි ප්‍රමාණික ආසන්න ප්‍රමාණික විශේෂම ආහාර ද්‍රව්‍ය සඳහා පමණක් අපි මුදල් වේදම් කරනවා. මෙන්න මේක අපිට නවත්ත ගන්න පුළුවන්ද? මෙන්න මේ සඳහා තමයි අපේ අයවැය ප්‍රධාන අවධානය යොමු යුතු තිබුණේ. නමුත් ඒ ගැන විශේෂ අවධානය යොමු කළත් ඒකට හානි කරන යෝජනා නැතුව යම් සාධනීය යෝජනා කීපයක් ඉදිරිපත් වෙලා තිනවා. අපේ ආහාර ප්‍රවර්ධන වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම ලංකාවේ මුං අට කව්පි ඇතුළු සියලුම ආහාර ලංකාව තුළ වගා කරන්න. ඒකෙන් අපිට ඩොලර් බිලියන 4ක් අපි අනේක නවත්ත ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මට ඉතා සීමිත කාලයක් තියෙන හන්ද මා ඉතා ඉක්මනින් අවධානය යොමු කරනවා. පහුගිය වකවානුව පුරාම අපේ රටේ අපි විශාල වශයෙන් අවධානය යොමු කළ තිබුණේ බලශක්තිය ගැන අරගෙන බැලුවොත් අපි කොහොමද මේ බලශක්ති ප්‍රශ්නෙට අපි උත්තරයක් සොයාගන්නේ කියන එක. සාමාන්‍යයෙන් ලෝකේ තෙල් සහ ගල්ලංගුරු මත තමයි අපේ සම්පූර්ණම අවධානය යොමු කළ තිබුණේ. අපි ගත්තොත් 2016 වෙනකොට කොච්චර ප්‍රමාණයක් අපි අරගෙන තියනවද කියලා බැලුවොත් රුපියල් බිලියන 5ක පමණ මුදලක් අපි සම්පූර්ණයෙන්ම අපේ බලශක්තිය පිට රටින් තෙල් ගල්ලංගුරු ගෙන්වීම සඳහා යනවා. මේක අපිට නවත්තන්න පුළුවන්ද? ගල්ලංගුරු වෙනුවට අපිට පුළුවන් ද දේශීය විභවයන් මත නැත්නම් පුනර්ජනනීය බලශක්තියට ආපහු ගමන් කරන්න? එහෙම ගමන් කරනවා නම් අපිට විශේෂයෙන්ම අපේ රටේ දැනටමත් ජනාධිපතිතුමා ආරම්භ කළ තිනවා ගස් බිලියනයක් හිටවන්න අපිට අවශ්‍ය මෙගාවෝට් 900න් අපිට පුළුවන් මේකෙන් ලබා ගන්න මෙගාවෝට් 500ක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතරම් යම් කිසි විදියකින් අපිට ගිනි සීරියා අද හිටෙව්වොත් අපිට මාස 8කින් ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සූර්ය ශක්තිය ඉරට කවුරුවත් කම්පැනියක් නැහැ, අයිතිකාරයෙක් නැහැ. මේක තාක්ෂණිකව අපි කොහොමද සූර්ය ශක්තිය ලබාගෙන අපි බලශක්තිය ලබාගන්නේ? ඒ අනුව අපිට යම් කිසි විදියකින් පුළුවන් නම් අපේ බලශක්තිය විභවයෙන් අපි අවම වශයෙන් පායන කාලෙටත් අපි 20%ක් අපේ විදුලිය ලබා ගන්නේ ජලයෙන්. ඒ වගේම අපිට පුළුවන් තවත් 50%ක් අපිට ලබා ගන්න දැනට ඒක 10%ටත් අඩු ප්‍රමාණයක තියෙන්නේ. ඒක අපිට වැඩි කරන්න පුළුවන් නම් සම්පූර්ණ සූර්ය බලශක්තිය හා වෙනත් විකල්ප පුනර්ජනනීය බලශක්තිය භෝගයෙන් ලබා ගන්න අපිට ඒක ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් වෙනවා. එතනින්ම අපේ ආනයන අපනයනයේ තියෙන ඒ කියන්නේ අපේ විදේශ මුදල් සංචිත ඒ කියන්නේ රටේ මුදල් සංසරණය වීම රට තුල රඳවා ගන්නේ කොහොමද කියන දැන් මේක හරියට මුට්ටිය බිඳිච්ච කලයක් වගේ. අපි යම් කිසි නිෂ්පාදනයක් කරනවා, නිෂ්පාදනය කරාට අපිට තෙල් ගන්න, ඒ වගේම ගල්ලඟුරු ගන්න, ඒ වගේම මේ විවිධ බාණ්ඩ හා ආහාර පාන ගෙන ගන්න විශාල මුදලක් වැය වෙනවා. එහෙමනම් රටක ආර්ථිකය ගෙනියන්න බෑ. මේකෙදි විශේෂයෙන් මා විශ්වාස කරනවා ආහාර සංස්කෘති විප්ලවයත් විශේෂයෙන්ම බලශක්ති විප්ලවයත් අපිට කරන්න පුළුවන් නම් ලංකාවේ ජාතික ස්වාධීනත්වය අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ආණ්ඩුව යටතේ මේ ආණ්ඩුවේ මේ සමස්ත අයවැය මම
විශාල වශයෙන් වර්ණනා කරන්න යන්නේ ඉඩම් පිළිබඳ මේකේ තියෙන ප්‍රතිපත්තියටම එකඟ වෙන්නේ අක්කර 1000 ගණන් සමාගම් වලට දීලා සමාගම් වෙනලා ලංකාවේ මේ ඒ සමාගම් වලින් ඉඩම් පරිහරණය කරන්නයි කියලා ඉඩම් පරිහරණය පිළිබඳ ඉක්මනින්ම අපි ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගත යුතු වෙනවා ඒ සම්බන්ධයෙන් ලංකාවේ විශාලම ප්‍රශ්නේ ඒකයි අපි කිරිගව සම්පත වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා දැන් කතා කරනවා මේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ කියලා හම්බන්තොට කිරිගොවිය අද ඉන්නේ ගිරාඳුරු කෝට්ටේ හම්බන්තොට හිටපු ගිරාඳුරු කෝට්ටේ ගිහින් දාලා තියෙනවා මේ ආණ්ඩුව යටතේවත් ඒ කිරිගොවියන්ට ඉඩම් ටික ලබා දීලා නැහැ අද උන් නීති විරෝධීව කැලේට දාලා තමයි කිරිගොවි ටික නඩත්තු කරගන්නේ ඒ නිසා මේ කිරිගොවියන්ට ජාතික වශයෙන් ඉඩම් ලබා දීම අවශ්‍යයි අපි විදේශ කම්පැනි වලට ඉඩම් දෙන්න කලින් රටේ ගොවි ජනතාවට ඉඩම් බෙදා දීමක් සාධාරණ අවශ්‍යයි ඒ වගේම දේශීය ව්‍යවසායකයන්ට අවම වශයෙන් ජාතික නිෂ්පාදන ඉලක්ක කරගෙන ඉඩම් බෙදීමේ ප්‍රතිපත්තිය හඳුනාගත යුතුයි ඒ නිසා විදේශිකයන්ට අපි ඉඩම් බෙදීමට කතා කරන්න ප්‍රථම ලංකාවේ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරන්න ඕන ඉතින් මෙහිදී තියෙනවා රත්තපුරයට යන අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ඒ වගේම මෙහි තියෙනවා මහනුවරට යන අධිවේගී මාර්ග සම්බන්ධයෙන් මම නම් මගේ නම් අදහසම පැහැදිලිව කියන්නට ඕන කඳුකර ප්‍රදේශ වලට අධිවේගී මාර්ග දාන්න එපා කියලා කත්මණ්ඩු තමයි හොඳම උදාහරණය අපි අධිවේගී මාර්ගයක් දැම්මොත් විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල විශාල ජනාකීර්ණ තත්ත්වයක් ඇති වෙනවා
කරු ස්වාමීන් වහන්සේ
කරු සභාවේ
ඉවරයි
එක විනාඩියක් ලබා දෙන්න කත්මණ්ඩු නගරය නේපාල විශාල කඳු ආශ්‍රිත ප්‍රදේශයක් කත්මණ්ඩු නගරය සම්පූර්ණයෙන් අපි දියුණු කළා අවසානයේ මොකද වුනේ ඒ කත්මණ්ඩු නගරය එහෙම් පිටින්ම යට වෙලා විශාල ජන විනාශයක් සිද්ධ වුණා. ඉතින් මේ අධිවේගී මාර්ග මා විශේෂයෙන්ම කියන්න කැමති කඳුකර ප්‍රදේශවලට අධිවේගී මාර්ග දැයිම වෙනුවට මහජනයා ප්‍රවාහනය කරන මාර්ග විතරක් දාන එක තමයි සුදුසු කියන එක තමයි මගේ අදහස. ඉතින් ඒක ආයවැය යෝජනා කරත් ඒ අපට සාකච්ඡා කරලා සංශෝධනය කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
Thank you very much ගෞරව සුරත්න සිංගම්.
நன்றி. சபைக்கு தலைமை தாங்கும் குழுக்களின் பிரதி தலைவர்களே நல்லாட்சிக்கான தேசிய அரசாங்கத்தில் இரண்டாவது வரவு செலவு திட்ட இரண்டாவது மதிப்பீட்டு விவாதத்தில் சிறிது உரையாற்ற கிடைத்த வாய்ப்புக்கு நன்றி கௌரவ நிதியமைச்சர் அவர்கள் துறை சார்ந்த நிபுணர்களோடு இணைந்து சகலருக்கும் நன்மை பயக்கும் துரித வளர்ச்சியினை நோக்கி என்னும் குறிக்கோளாக கொண்டு இவ்வரவு செலவு திட்ட முன்மொழிவை சபையில் சமர்ப்பித்துள்ளார் வரலாற்றில் மிக கூடுதலான நேரம் இந்த முன்மொழிவுக்காக எடுக்கப்பட்டது கடந்த கால அனுபவம் சமகால நீண்டகால தேவைகள் உள்ளடக்கியதாக கருதப்படுகின்றது பசுமை புத்தாக்கம் சார்ந்த தேசிய அபிவிருத்தி இவைகளின் கடந்த கால எதிர்கால தேவைகள் கருதி இவ்வரவு செலவு திட்டம் தயாரிக்கப்படுவதாக கூறப்படுகின்றது சமூகத்தை உள்ளிருத்து வறுமையை ஒழிப்பதற்கான முயற்சிகள் கருத்தில் கொள்ளப்பட்டுள்ளது வீழ்ச்சி அடைந்துள்ள ஏற்றுமதி உற்பத்திகளை அபிவிருத்தி செய்யவும் திட்டங்கள் வகுக்கப்பட்டுள்ளது ஏறக்குறைய 35க்கு மேற்பட்ட முக்கியமான துறைகளை கருத்தில் கொண்டு இந்த வரவு செலவு திட்டம் தயாரிக்கப்பட்டிருக்கின்றது இவைகளை நடைமுறைப்படுத்துவதிலேயே முகாமைத்துவப்படுத்துவதிலே இந்த வரவு செலவு திட்டத்தினுடைய வெற்றியும் தோல்வியும் தங்கியிருக்கின்றது என்பதை இங்கே குறிப்பிட விரும்புகிறேன் 30 வருடகால யுத்த சூழலினால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மக்களுக்கான இந்த வரவு செலவு திட்டத்தில் முன்னுரிமை அளிக்கப்படவில்லை என்பதை மிக வேதனையோடு சுட்டிக்காட்ட விரும்புகிறேன் யுத்த காலத்துக்கு முன்பும் வடக்கு கிழக்கு பிரதேசங்கள் புறக்கணிக்கப்பட்டு வந்தது யுத்தகாலம் யுத்தகாலத்தை காட்டி அபிவிருத்தியில் புறக்கணிக்கப்பட்டு வந்தது அத்தோடு யுத்தத்தில் பல பகுதிகள் முற்றாக சேதமடைந்தது பல இடப்பெருவுகள் வீடு வாசல் அழிவுகள் உயிரழிவுகள் உடைமைகள் அழிவுகள் இப்படியான பல சேதங்களை வடக்கு கிழக்கு மக்கள் அனுபவித்தார்கள் மிகவும் நொந்து போகின்ற மக்களுடைய மனதை சந்தோஷப்படுத்தக்கூடிய வகையிலே தடவக்கூடிய விதத்திலே இந்த வரவு செலவு திட்டம் அமையவில்லை என்பது எங்களுடைய கவலை எங்களுடைய கட்சியின் சார்பிலே பேசிய பாராளுமன்ற உறுப்பினர்களும் இதை குறிப்பிட்டிருக்கிறார்கள் திருகோணமலை மூதூர் கிழக்கு சம்பூர் பிரதேச உயர் பாதுகாப்பு வலயம் மற்றும் தேவைகளுக்காக புறப்பட்டிருந்த மக்களின் பூர்வீக காணிகளை அந்த மக்களிடம் அங்கு சென்று கையளித்த அதிமேகது ஜனாதிபதி அவர்களுக்கும் உறுதுணையாக இருந்த கௌரவ பிரதம மந்திரி அவர்களுக்கும் இடம்பெயர்ந்த மக்களுடைய சார்பிலே நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். இதற்கான முயற்சிகளில் ஈடுபட்ட எங்கள் கட்சியின் மதிப்புக்குரிய தலைவர் கௌரவ இரா சம்பந்தனையா அவர்களுக்கும் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றோம். கடற்படையினால் கைப்பற்றிருந்த நிலங்கள், அந்த பிரியத்திலிருந்த பாடசாலை கடற்படையினர் மீண்டும் அந்த மக்களிடத்தை கொடுக்கப்பட்டது. அது மட்டுமில்லாமல் அவர்களை திருத்தி கொடுக்கப்பட்டிருக்கின்றது. இதற்காக கடற்படையினருக்கும் அந்த பகுதி மக்கள் நன்றி கூற கடமைப்பட்டிருந்தவர்கள். மீள்குடியேற்ற புனர்வாழ்வு அமைச்சும் அடிக்கடி அங்கு சென்று பார்வையிட்டுள்ளனர். இருந்தும் மக்களுடைய தேவைகள் மந்தகதியிலேயே நடைபெறுகின்றது. வாழ்வாதார உதவிகளும் போதிய அளவு அங்கு சென்றடைவதில்லை என்பது மக்களின் கவலை. முதிர்கிழக்கு மக்கள் கடுமையான உழைப்பாளிகள். விவசாயம், மீன்பிடி ஆகியவற்றின் நாட்டின் பொருளாதாரத்துக்கு பெரும் பங்கு சேர்த்தவர்கள். யுத்தச் சூழலில் வீடு வாசல் உடைமைகளை முற்றாக இழந்து சொல்ல முடியாத துன்பங்கள் துயரங்களை அனுபவித்து 10 வருடங்கள் மீண்டும் தமது சொந்த இடங்களில் குடியமர்த்தப்பட்டவர்கள் இம்மக்கள். இம்மக்களுடைய விடயத்தில் கூடிய கவனம் எடுக்கப்பட வேண்டியது மிக முக்கியம். வீடில்லாதவர்கள் ஏறக்குறைய 600 பேர் அங்கு இருக்கிறார்கள். வரப்போகின்ற இந்த மழைக்காலத்திலே அவர்கள் பலவிதமான துன்பங்களை அனுபவிக்க போகிறார்கள். அது மட்டுமல்லாமல் அங்கு உள்ளவர்களுடைய காணிகள், வயல்நிலங்கள் இன்னும் பரந்த பாதுகாப்பு வலயத்திலே இருக்கின்றது. அந்த காணிகளை செய்ய முடியாத நிலை இருக்கிறார்கள். வாழ்வாதாரமற்று வாழ்கின்ற மக்களுக்கு அவருடைய சொந்த காணியிலே விவசாயம் செய்வதற்கு இடம் கொடுக்கப்பட வேண்டியது முக்கியம். இந்த விடயத்தில் அரசாங்கம் மிக கூடிய கவனம் எடுக்க வேண்டும் என்று சுட்டிக்காட்ட விரும்புகிறேன். அரசு ஊழியர்கள் ஓய்வூதியம் பெற்றவர்களுக்கு வீட்டு திட்டம், வாழ்வாதாரம் வழங்கப்படுதல் என்ற ஒரு சுற்றிலும் அங்கே போடப்பட்டு அந்த மக்களுக்கு எந்த விதமான உதவிகளும் இல்லாமற்றனர். ஒட்டுமொத்தமாக அந்த பிரதேசம் அழிந்த பொழுது அந்த மக்களினால் அந்த அழிவை ஈடு செய்து மக்களோடு சமாந்திரமாக வாழக்கூடிய நிலைமைகள் அந்த மக்களுக்கு இல்லை. அதனால் அரசு ஊழியர்கள் ஓய்வூதியம் பெறுவர்கள் என்று பாகுபாடு காட்டாது அந்த மக்களுக்கும் வீடுகள் அமைத்து கொடுப்பதற்கும் அவருடைய வாழ்வாதார வசதி செய்து கொடுப்பதற்கும் அரசாங்கம் முக்கிய கவனம் எடுக்க வேண்டும் என்ற இந்த சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். மூதுர்கிழக்கு பகுதி விவசாயிகளின் சொந்த உறுதிக்காணிகள் அவர்கள் செய்ய பண்ண முடியாத நிலை, சிறு குளங்கள் திருத்த முடியாத நிலை. விவசாயத்துறையை ஊக்குவிக்க அரசாங்கம் இப்பகுதியில் எடுக்கின்ற முயற்சிகள் போதாதிருக்கின்றது. இப்பகுதி ஏழை விவசாயிகள் விடயத்திலே அரசாங்கம் கூடிய கவனம் எடுத்து விவசாயத்துறைக்கு முக்கியத்துவம் கொடுக்கின்ற வேளையிலே அந்த விவசாயிகளுடைய கஷ்டங்கள் துன்பங்களும் புரிந்து கொள்ள வேண்டியது மிக முக்கியம் என்பதை இங்கே குறிப்பிட விரும்புகிறேன். இதுபோன்று திருகோணமலை தென்னவரவடி வடபுறமாக உள்ள கிராமம் தென்னவரவடி, இப்பகுதி மக்களும் 1984 டிசம்பர் மாதம் இடம்பெயர்ந்து 10 ஆண்டுகளுக்கு பின்பு அந்த தங்களுடைய சொந்த ஊருக்கு தங்களுடைய முயற்சியினாலே குடியேற முயற்சித்தார்கள். இருந்தும் அவர்களுக்கு எந்த விதமான உதவிகளும் செய்யப்படாமல் இருந்து இப்பொழுதும் சில வீடுகள் அங்கே கட்டி கொடுக்கப்படுகின்றது. அங்கு 225 மக்கள் வாழ்ந்த ஒரு பழம் கிராமம். இப்பொழுது 100+ குடும்பங்கள் அங்கே வந்திருக்கின்றது. அவர்களுக்கு ஒரு 17 பேருக்கு உரிய வீட்டு திட்டங்கள் தான் அங்கே வழங்கப்பட்டிருக்கிறது. ஏனைய மக்கள் அரசு சார்பற்ற நிறுவனங்களாலே கொடுக்கப்பட்ட தற்காலிக கொட்டில்களை வாழ்கிறார்கள். அந்த கொட்டில்கள் முற்றாக இறந்த நிலையில் இருக்கின்றது. இதை தவிர காட்டு யானைகளுடைய தொல்லைகளையும் தாங்கி அந்த மக்கள் வாழ வேண்டிய நிலைமை. இந்த மக்களுடைய விடயத்திலையும் அவருடைய மீள்குடியேற்ற விடயத்திலே வீடுகள் அமைத்து கொடுப்பது, வாழ்வாதாரங்களை கொடுப்பதிலே அரசாங்கம் கூடிய கவனம் எடுக்க வேண்டும் என்று இங்கே சுட்டிக்காட்ட விரும்புகிறேன். இதுபோன்று தென்னமரவடி செல்லும் பாலங்கள் முற்றாக சேதமடைந்திருக்கின்றது. அந்த பாலத்தினை பூரணப்படுத்தி கொடுக்க வேண்டியது அரசனுடைய பொறுப்பு. அது மட்டுமல்லாமல் தென்னவரவடியையும் வடபகுதியையும் முல்லைத்தீவையும் இணைக்கின்ற பாலமாக கொக்குளாய் பாலம் அமைந்திருக்கின்றது. அந்த பாலம் உரிய திட்டங்கள் தீட்டப்பட்டும் இற்றவரை அந்த பாலத்தினுடைய வேலை செயற்படாமல் இருக்கின்றது. இறைவன் இந்த கொக்குழாய் பாலத்தை அமைப்பதற்கும் அந்த வீதிகளை திருத்துவதற்கும் இந்த அரசாங்கம் கூடிய கவனம் எடுக்க வேண்டும். அந்த பாலமும் வீதிகளும் திருத்தப்பட்டால் திருகோணமலைக்கும் யாழ்ப்பாணத்துக்கும் உள்ள தொடர்பு மிக இலகுவாக இடம்பெறும். அதை செய்ய வேண்டிய பொறுப்பு அரசாங்கத்துக்கு உண்டு என்பதை நாங்கள் குறிப்பிட விரும்புகிறோம். இந்த திட்டங்களை அண்மையில் நடைபெற்ற இந்த வரவு செலவு திட்டத்தில் சேர்த்துக் கொள்ள வேண்டும் என்று நாங்கள் பலமுறை அமைச்சரிடத்திலே கேட்டிருக்கின்றோம். இருந்தாலும் அவைகள் கருத்திலே கொள்ளப்படவில்லை. இருந்தும் ஏதோ ஒரு விதத்தில் இந்த பாலங்களையும் அங்குள்ள தேவைகளையும் அமைச்சர்கள் செய்து கொடுக்க முயற்சிகள் எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். மூதுரிலே பாலத்தடிச்சேரி என்ற ஒரு கிராமம் முற்றாக இடம்பெயர்ந்த ஒரு கிராமம். அது இராணுவ முகமாக இருந்த கிராமம். அந்த கிராமத்திலே மக்கள் இப்பொழுது குடியமர்ந்திருக்கிறார்கள். அந்த கிராமம் மீள குடிபெயர்ந்த முற்றாக குடிபெயர்ந்த இடமாக கணிக்கப்பட்டு அந்த மக்களுக்கும் உரிய வசதி வாய்ப்புகள் செய்து கொடுக்கப்பட வேண்டும் என்பது என்னுடைய தாழ்மையான வேண்டுகோள். நீர்ப்பாசனம் சம்பந்தமாக திருவண்ணாமலை மாவட்டத்தில் பெருகல் பிரதேசம், அந்த பிரதேசம் மகாவரிகங்கனுடைய கிளைகள் வந்து வடிகின்ற ஒரு பிரதேசம், நீர்வளம் கூடிய ஒரு பிரதேசம். இருந்தாலும் அந்த நீர்வளம் முற்றாக மக்களால் பிரயோசனப்படுத்த முடியாத நிலையிலே அது வெறுகலாற்றை சென்று அடைகின்றது. எனவே அதுக்குரிய அணைக்கட்டு கல்லரிப்பு என்ற இடத்திலே அணைக்கொண்டை கட்டினால் அது வப்பியாவளியிலே ஒரு 1500 ஏக்கருக்கும் ஈச்சனம்பற்று கிராமத்திலே உள்ள 2000 ஏக்கர்களுக்கும் கருக்காமுனையில் உள்ள 1500 ஏக்கருக்கும் மட்டுமில்லாமல் தென்புறமாக மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கின்ற கதிரவழி பிரதேசத்துக்கும் ஏறக்குறைய 2000 ஏக்கர் வயல்நிலங்களுக்கு நீர்ப்பாசனம் படக்கூடிய ஒரு வசதி ஏற்படும். எனவே அந்த கல்லரிப்பு அணைக்கட்டை கட்ட வேண்டும். இந்த அணைக்கட்டை கட்ட வேண்டும் என்று நாங்கள் பாராளுமன்றத்துக்கு வந்த காலத்திலிருந்து இங்கு எடுத்து கூறினாலும் அது எந்த விதத்திலேயும் கருத்தில் கொள்ளப்படவில்லை. இம்முறை அது கருத்தில் கொள்ளப்பட்டு அந்த அணைக்கட்டு கட்டப்பட வேண்டும். அத்தோடு அங்குள்ள இன்னொரு அணைக்கட்டு நாதனோடை வெறுகங்கை பெருக்கெடுகின்ற நேரத்திலே அந்த கங்கையினாலே வருகின்ற மேலதிகமான நீர் அங்கு வடிந்து மக்களுடைய வீடு வாசல்களை தோட்ட நிலங்களை வயல் நிலங்களை ஏனைய உடைமைகளை சேதமாக்கின்ற வளம் இருக்கின்றது. அது மட்டுமில்லாமல் திருவோணமலை மட்டக்களப்பு பிரதான வீதியை கூட இடையிடையே உடைத்து போக்குவரத்து தடைகளை கூட ஏற்படுத்துகின்ற ஒரு நிலையாக இருக்கின்றது. எனவே இந்த நாதனோடையை அமைத்து ஒரு பாதுகாப்பை ஏற்படுத்தி கொடுப்பதற்கும் அரசாங்கம் முயற்சி எடுக்க வேண்டும் என்ற இந்த சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். திருகோணமலை மாவட்டத்திலே குச்சவழி பிரதேசத்திலே பேராறு என்ற இடம் இருக்கின்றது. அங்கும் ஒரு அணைக்கட்டு அமைக்கப்பட வேண்டும். அந்த அணைக்கட்டு அமைப்பட்டால் குச்சவழி பிரதேசத்தில் உள்ள ஏராளமான வயநிலங்களுக்கு அது பயன்படக்கூடியதாக இருக்கும். அத்தோடு சாவியாறு என்ற ஒரு ஆறு இருக்கின்றது. அதற்கும் ஒரு அணைக்கட்டு போடுகிற நேரத்திலே புல்மூட்டையில் உள்ள மக்களுக்கு அது பிரயோசனப்படுத்தக்கூடியதாக இருக்கும். இது மட்டுமல்லாமல் இங்கு இந்த பிரதேசத்தை பொறுத்தவரையில் பிரதான பாதைகள் திருத்தப்பட்டிருக்கின்றது, பாலங்கள் அமைக்கப்பட்டிருக்கிறது. அதை நாங்கள் வரவேற்கின்றோம், சந்தோஷப்படுகின்றோம். ஆனால் 90க்கும் மேற்பட்ட கிராம வீதிகள் இன்னும் குன்றும் குழியுமாக மக்கள் செல்ல முடியாத அளவிலே இருப்பது வேதனைக்குரியது. ஆனப்படினால் இந்த கிராம வீதிகளை திருத்துவதற்கும் கிராம பாலங்களை போடுவதற்கும் முயற்சிகள் மேற்கொள்ளப்பட வேண்டும் என்று இங்கு வலியுறுத்தி கூற விரும்புகிறேன். மூதூரிலே பாலங்களை பொறுத்தளவிலே கட்டபுரச்சான் பாலம் திருத்தப்பட வேண்டும். அதே
போன்று உங்களுக்கு 2 நிமிடங்கள் இருக்கிறால்
பாலம் திருத்தப்பட வேண்டும். இதை தவிர கிராமிய பாலங்களாக வேத பாலம், வள்ளிகேணி பாலம், புண்ணியடி பாலம், கல்லடி பாலம், இளங்கத்துறை பாலங்கள் திருத்தி அமைக்கப்பட வேண்டும். எனவே இந்த பாலங்கள் அமைக்கின்ற உயரத்திலே அந்த பாலங்களை கொண்டு அந்த மக்களுக்கு பயன் தரக்கூடிய விதத்தில் இருக்கும். பாடசாலை மாணவர்கள் அதனாலே பயன்படுவார்கள். சுனாமி தாக்கங்கள் ஏற்பட்டாலும் அவர்கள் அண்மையிலே உள்ள ஒரு திடலான இடங்களுக்கு ஓடி சென்று தங்களை பாதுகாத்துக் கொள்வதற்கு இந்த பாலங்கள் உதவியாகும் என்று கருதுகின்றேன். கல்வித்துறையை பொறுத்தளவிலே கல்வித்துறைக்கு முக்கியத்துவம் கொடுத்து இம்முறை 90,000 மில்லியன் ஒதுக்கப்பட்டுள்ளது. கல்வியிலே நாட்டின் கல்வியிலேதான் நாட்டினுடைய எல்லா எதிர்காலமும் தங்கி இருக்கின்றதை இவரையும் மறுக்க முடியாது. இந்த நிலையில் இந்த வளப்பாடுகள் ஆளணி வளத்துடன் பகுதிய வளவும் இணைந்து கொடுக்கப்பட வேண்டும். பகுதிய வளமிருந்தும் ஆளணி வளம் இல்லாத பாடசாலைகள் பல இருக்கின்றது. ஆளணி வளமிருந்தும் பகுதிய வளங்கள் இல்லாத பாடசாலைகள் இருக்கின்றது. இதனாலே இந்த பதினுடைய கல்வியிலே ஒரு பெரிய தாக்கம் ஏற்பட்டிருக்கிறது. எனவே பௌதிக வளத்தோடு ஆளணி வளமும் அங்கு செய்து கொடுக்கப்பட வேண்டியது முக்கியம். 1000 பாடசாலை அபிவிருத்தி திட்டத்திலே உள்ள நன்மை தீமைகளை கல்வி அமைச்சு மீளாய்வு செய்ய வேண்டும். இதனால் பல தீமைகளும் இருக்கின்றது என்பதை சுட்டிக்காட்ட விரும்புகின்றோம். அண்மித்த பாடசாலை நல்ல பாடசாலை லங்கம பாசல கொந்த பாசல என்ற திட்டம் இங்கே நடைமுறைப்படுத்தப்படுகின்றது. அது நல்ல விடயமா இருந்தாலும் அதனுடைய பலனை இன்னும்
முடித்துக் கொள்ள வேண்டும்.
ஒரு நிமிடம் தானே, இன்னும் பூர்ணமாக அனுபவிக்க முடியவில்லை. கட்டாய கல்வி 13 தரம் வரை கொண்டு வரப்பட்டிருக்கிறது, வரவிருக்கக்கூடிய விஷயம். ஆனால் 13 ஆண்டுகள் ஒரு மாணவன் பாடசாலையை கற்பதாக இருந்தால் அவனுக்குரிய அந்த பாடசாலை வசதி வாய்ப்புகள் ஏற்படுத்தி கொடுக்க வேண்டியது மிக முக்கியம். மாணவருடைய கஷ்ட நஷ்டங்கள், அவருடைய பொருளாதாரம், அவருடைய போக்குவரத்து, இவைகள் எல்லாம் கருத்திலே கொள்ளப்பட வேண்டும். 13 வருடங்கள் கட்டாய கல்வி என்று சட்டத்தை மட்டும் கொண்டு வந்து விட்டு அந்த மாணவர்களை சித்திரவதைப்படுத்துவதாக இந்த சட்டம் அமையக்கூடாது. எனவே அந்த மாணவருடைய வறிய மாணவர்களுடைய கஷ்ட பிரதேசங்களுடைய வாழ்கின்ற மாணவருடைய சகல விடயங்களும் கருத்தில் கொள்ளப்பட வேண்டும். மற்றது கல்வியிலே பாடசாலைகளுடைய கட்டுப்பாடு ஒழுங்குகள், கல்வி சுதந்திரம் என்பதை மாணவர்களும் பெற்றோரும் பாடசாலை சமூகமும் உணர வைக்க வேண்டிய ஒரு முக்கியமான காலகட்டத்தில் நாங்கள் இருக்கின்றோம். அண்மையிலேயே பத்திரிகைகளிலே வருகின்ற செய்திகள் பாடசாலை மாணவிகளை பற்றி மாணவர்களை பெறுகின்ற செய்திகள் எங்களுக்கு மிகவும் வேதனை தரக்கூடியதாக இருக்கின்றது. இந்த விடயத்திலே மிகவும் அக்கறை செலுத்த வேண்டிய பொறுப்பு கல்வி அமைச்சுக்கும் அரசாங்கத்துக்கும் இருக்கின்றது. பாடசாலைகள் எப்பொழுதும் மாணவர்களும் சந்தோஷமாக கற்கக்கூடிய ஒரு சூழலையும் ஆசிரியர்கள் மனநிலையுடன் கற்கக்கூடிய ஒரு சூழலை கொண்டதாக இருக்க
உறுப்பினர்களே முடித்துக் கொள்ள வேண்டும்.
அக்கறை காட்டப்படும் என்று கூறி என்னுடைய ஏனைய சில விடயங்களை நான் கன்சார்ட்டில் பதிவு செய்ததற்காக இங்கே சமர்ப்பிக்கின்றேன். நன்றி, வணக்கம்.
கரு காரகசபா சபாபதி துமணி அதிகாரு மைத்ரிபால சிறிசேன ஜனாதிபதி துமாகெத் கரு ரணில் விக்ரமசிங்க அகமதி துமாகெத் நாயகத்தேன் லங்கா இத்திஹாசே பிரதம வரட்ட அப்பே ரட்டே பிரதான தேசபான பக்ஷ தேகாத் தவத் பக்ஷ கீபேகு தெகத்துவிலா குடநகப்பு ஜாதிக ஆண்டுவே எமனத்தான் யகபாலன ஆண்டுவே தெவனி அயவேகன விவாதக்கரன அவஸ்தாவே ஏகன அப்பே பிரசாதிய பலகரமின் வச்சன சுவல்பியா பிரகாசகரன் லபீமகன மங் இத்தாமத்ம சத்துட்டு வேணும். கரு சபாபதி துமனி மெவர அயவே விவாதேட்ட ஏகாபத்தே ஐக்கியா கண்ணா குடா கல்லிய பொஹும அல்மரிச்ச சுபாவேங் விவாதிட சகபாகி வின ஹட்டி தமாய் அப்பட திகின் திகட்டம தக்க கண்ணதி வேன் மட மதக் வினமா ஈவர அயவே விவாதி விழாவே தமங்கே பாக்ஷிக்கோ முலாக்கிரீம சந்தா ஏ குடா கல்லிய உதவிய முனதரம் புரசாரம் துடுமின் அப்பே அயவே விவாதிட கதா கராது கியல மே ஆண்டுவட்ட தெவினி அயவையா கிதிரிப்பாத் கரண்ண அப்பி கிசி லெசக்கிங் மத்திட தேன் நினைக்கிவா எதா கிவ்வே யாபாலன ஆண்டுவே ஜாதிக ஆண்டுவே தெவினி அயவாயிட்ட இசல்ல அப்பி ஆண்டு அக்கதல பெந்தனவாக்குவா பார்லிமேந்து ஏத்துலி நமுத் மம கியான்ன கெமதி அப்பே அதி சார்த்தக தெவினி அயவாய விவாதிட சம்பந்தவின மே விழாவே அப்பி 2018 விதரக் நிமை 2020 அப்பே அயவாய இதிரி பத்கல்லா ஜாகிராஹி லீலாவின் தம அப்ப இல்லங்க மகமதி வர்ணிட்ட மூணு தின்னு கீன மங்க ஏஐட்ட கியான கேமதி கரு காரக சபா சபாபதி துமணி மே குடா கல்லிய வலங் ஹிட்டியா பிரதான பக்ஷ தேக எகத்து வேலா மே பார் அயவாய ஹதன கொட்ட அப்பே பக்ஷ தேக அத்தர பிப்பிரீ மக்கத்தி வே கிய நமுத் துணே ஏகே அனிப்பத் பிரதான பக்ஷ தேக்கம එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉතාම සක්‍රීයව දායක වෙලා හැමෝගෙම අදහස් ඉදිරිපත් කළා. එකමුතුකමෙන් එක මතයක ඉඳගෙන තමයි මේ අයවැය අපි ඉදිරිපත් කරේ කියන එක මම විශේෂයෙන් මතක් කරන්න කැමැති. ඒ නිසා ඒ අයගේ මොනර නැටුම මේ අයවැය සමගම නැත්තටම නැති වෙච්ච හැටි තමයි මේ විවාදයේ ඇල්මරණු ස්වභාවය දිහා බලනකොටත් අපට පේන්න තිබෙන්නේ. ඉස්සර සභාපතිතුමනි අපිට මතකයි අයවැය දවසට අපේ රටේ ජනතාව පුදුම උනන්දුවකින් අයවැය කතාවට සවන් දෙන්නේ. කඩමණ්ඩි ළඟ ගෙවල්වල රේඩියෝ එක දාගෙන ටීවී එක ළඟට වෙලා හරියට සීමිත ඕවර ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ උනන්දුවෙන් තමයි ජනතාව අයවැයට සවන් දුන්නේ. නමුත් ජනතාව අයවැයට දක්වපු ඒ උනන්දුව, ඒ தත්ත්වය පහුගිය රජයේ කාලේ සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වුණ හැටි අපි දැක්කා. ඊට හේතුව තමයි ඒ කාලේ අයවැය කතාවක් අහනකොට අවසානයේ ජනතාවට දකින්න ලැබුණේ මුළු අයවැයෙන් 63%ක්ම වෙන් කරගත්තේ රාජපක්ෂ පවුලේ සුඛ විහරණයට කියන එක තමයි අවසානයේ ජනතාවට දැක ගන්නට ලැබුණේ. නමුත් තව කියන්න දේවල් තියෙනවා ඔබතුමා ගැන, ගොඩක් දේවල් කියන්න හැකිනේ. කොච්චර දේවල් හිතන්න ඉදර කියද ඔබතුමා ගැන, තව ටිකක්. නමුත් ජනතාව මේ ආණ්ඩුවේ දෙවෙනි අයවැය ගැන විමසිල්ලෙන් බලාගෙන හිටියා. මොකද අසීරු වෙලාවක බලයට පත් වෙලා විනාශ වෙච්ච රටක් බාරගෙන 3/2 ජනවර්ම ඒ පැත්තට තියෙද්දි දින 100ක ආණ්ඩුවක් කරලා පෙන්නකොට ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ගෑස්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දාලා පෙන්නපු ආණ්ඩුවක්. 19 වෙනි විවස්ථා සංශෝධනය ගෙනල්ලා සම්මත කරලා පෙන්නපු ආණ්ඩුවක්. තොරතුරු දැනගැනීමේ පනත, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වගේ ජනතාවට ප්‍රයෝජනවත් පනත් සම්මත කරලා පෙන්නපු ආණ්ඩුවක්. ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා පෙන්නුවා කෙටි කාලයක් ඇතුළත. මාධ්‍ය නිදහස නැත්තරම නැතුව තියුණු යුගයක සම්පූර්ණ උපරිම නිදහසක් අපි රට තුළ ඇති කරලා පෙන්නපු වෙලාවක රාජ්‍ය සේවකයෝ ගැන අපේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කතා කරා. මට තිබුණු වෙලාවත් මම එතුමාට දුන්නා ඉක්මනට ඉල්ලුවාම. එතුමා හරියට නිකන් රාජ්‍ය සේවකයෝ වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරි වුණු ආණ්ඩුවක් හරියට අපේ ආණ්ඩුව පෙන්වන්න හැදුවා. නමුත් එතුමාට අමතකයි, එතුමාට 2500ක් රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වෙච්ච එක දෙන්න බැරි වෙච්ච වෙලාවේ 10,000ක වැටුප් පැටි කිරීමක් කරපු ආණ්ඩුවක් හරියට අපි රාජ්‍ය සේවකයන්ට ඔප්පු කළා ඉවරයි. පෞද්ගලික අංශයේ පඩි වැඩි කරපු ආණ්ඩුවක්, යහපාලන ආණ්ඩුව, මෙවර ජනතාවාදී අයවැයක් මේ මොන අමාරුකම් මැද්දේ හරි ජනතාව වෙත ලබා දෙයි කියන විශ්වාසයෙන් ජනතාව මේ අයවැය ගැන උනන්දුවක් දැක්කුවා. කරු කාරක සභා සභාපතිතුමනි, අපි දන්නවා ආණ්ඩුවක රාජ්‍ය ආදායම නිර්මාණය වන්නේ බදු සහ බදු නොවන ආදායම්වල එකතුවෙන් බව. මම කියන්න කැමති මෙතෙන්දී අපේ මුදල් ඇමතිතුමා බොහෝම ප්‍රවේශමෙන් ජනතාව තලන්නේ නැතුව ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරපු බව. බලන්න සභාපතිතුමනි සුබසාධන වියදම් සඳහා කොච්චර වැඩිකිරීමක් කරලා තියෙනවද මේ අයවැය තුල කියලා. 2016 දී විශ්‍රාම වැටුපට ගෙව්වේ බිලියන 169යි. මේ පාර ඒක වැඩි කරලා තියෙනවා බිලියන 183 දක්වා. ගිය වසරේ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් ලබා දුන්නේ බිලියන 24යි. මේ පාර ඒක බිලියන 34 දක්වා වැඩි කරලා තියෙනවා. ගිය වරට සාපේක්ෂව මෙවර ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් පමණක් බිලියන 10ක්ම වැඩි කරලා තියෙනවා මේ ආණ්ඩුවේ අයවැය තුලින්. ඒ නිසා ආබාධිත රණවිරු හරි සොල්දාදු හරි ඉස්සරහට දාගෙන තමන්ගේ නැති වෙලා ගිය බලය යලි ලබා ගැනීම සඳහා මාන බලන ඉතා පහත් දේශපාලන ක්‍රියාවල නිරත වෙන පිරිසට අපේ ආණ්ඩුව ක්‍රියාවෙන් මේ සහන දීලා ඔප්පු කරලා තියෙනවා කියන එකත් මම මේ අයවැය විවාදයේදී මතක් කරන්න කැමතියි. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි, නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් බිලියන 40ක්, ගොවි ජනතාවගේ පොහොර සහනාධාරයට බිලියන 35ක්, සමෘද්ධියට බිලියන 44යි, පෝෂ්‍යදායි වැඩසටහන් වලට බිලියන 15යි, දරුවන්ගේ පෙළපොත් වලට බිලියන 4යි, පාසල් නිලැඳුම් දෙන්න බිලියන 3යි, වෙනත් සුබසාධන වියදම් වලටත් බිලියන 34ක් වෙන් කරපු දෙවන්ත මුදල් කන්දරාවක් වෙන් කරපු අයවැයක් කියන එක අද මුළු රටම තේරුම් අරගෙන තිබෙනවා. එපමණක් නොවේ, පොඩ්ඩක් අහුම්කම් දෙන්න.
ආ ටැබ්ලට් දෙනවා.
ඔව්. ඒ විතරක් නෙමෙයි රාජපක්ෂ පාලනේ තමුන්නා සයහගන්න මේක හොඳට රාජපක්ෂ පාලනේ සුදු අලි ව්‍යාපෘතිවලි ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනේ ගුවන් යානායෙන් නැති ගුවන් තොටුපළවල් නැවෙන්නේ නැති වරායවල් සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලාවල් තරග තියන්නේ නැති ක්‍රීඩා පිට්ටනි මේ වගේ අසීමිත ණය බරක් අරගෙන ජනතාව අපිට බරපටවපු කාලෙක අසීමිත ණය බරෙන් රට ජනතාවත් මුදවා ගැනීමට මේවර අයවැයෙන් දැවැන්ත ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවායි කියන එකත් මම තමුන්නාන්සලට මතක් කරන්න කැමැති විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවෝ වෙනුවෙන් මේ අහගන්න පොඩ්ඩක් හරි රාජපක්ෂ පාලනය කරන නෙමෙයි මේ අපේ පාලනය කරන පොඩ්ඩක් අහගන්න ඉගෙන ගන්න දරුවෝ වෙනුවෙන් පොඩ්ඩක් හැමුම්කම් දෙන්න තමුන්නාන්ස ඉගෙන ගන්න දරුවෝ වෙනුවෙන් උසස් අධ්‍යාපනය වෙනුවෙන්
රාගෙන්න එපා
බවතු මේ පාලනය කරන්න මේ කුඩා කල්ලිය එනවා යනවා එක හිටිය ගමන් මතු වෙනවා මොකද්ද මේ වැඩේ
නියෝජ්‍ය සභාපතිතුමනි සභාවෙන් සමාව ඉල්ලනවා මින් පස්සේ තුමා රාජපක්ෂ පාලනය කියන හොරුන්ගේ පාලනය කියන
සභාපතිතුමනි කරුණාකරලා ඇහුම්කන් දෙන්න සභාපතිතුමනි මං කැරම් බෝඩ් හොරු ගැනවත් පාස්පෝර්ට් හොරු ගැනවත් කතා කරන්නේ නැහැ මට කරුණාකරලා බාධා කරන්න එපා. ඒ නිසා දැන් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. ඉගෙන ගන්න දරුවෝ වෙනුවෙන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම කාර්යභාරයක් ඉටු කරපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියන එක මම මතක් කරනවා. අපේ සම පොඩ යන්න එපා පොඩ ඉන්න. අපේ සමාරම්භක නායකයෙකු වෙච්ච CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නා වගේම මධ්‍ය මහාවිද්‍යාල ඇති කරේ පාසල් දරුවන්ට නොමිලේ පොත දුන්නේ පාසල් දරුවන්ට නිල ඇඳුම දුන්නේ දිවා ආහාර ලබා දුන්නේ මහපොළ ශිෂ්‍යත්ව වගේ ඇති කරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ කියන එක මම තමුන්නාසර මතක් කරන්න කැමතියි. මේ අයවෙන් සෑම පාසල් දරුවෙකුටම රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් ලබා දීපු එක නරකයි කියලා පුළුවන් නම් නැගිටලා කියන්න කියලා මම තමුන්නාසර කියනවා. පාසල් දරුවන්ට ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් දීලා තියෙනවා. මේවා
මන්දිරතුමාලා වාගෙන්න එපා.
බබතුමනි
සයිලන්ට් ප්ලීස්.
බබතුමනි
මන්දිරතුමා
කෑ ගන්නේ.
වර්ෂ පෙන්ඩ බෝඩ. නලින් මණ්ඩාර ගරු නලින් මණ්ඩාර.
ඔලා සූර රූඩ මන්ත්‍රීතුමනි 72 එක ව්‍යවස්ථාවේ ස්ථාවර නියෝගය අනුව අන්නර ටික ගාල්
කරලා බලන්න.
සභාපතිතුමනි රුපියල් ලක්ෂ දෙක රක්ෂණ ආවරණයක් පාසල් දරුවෙකුට දෙනවයි කියන එක අපේ ඡන්ද ප්‍රකාශනවලවත් අපි සඳහන් නොකරපු සාහනයක් හැටියට තමයි ජනතාවට දෙන්නේ. නිකං හරි මේවා අපේ ඡන්ද ප්‍රකාශනයේ දැම්මනම් අද තවත් മന്ത്രി සංඛ්‍යාවක් වැඩියෙන් තමයි අපි ආණ්ඩුව ගෙනියන්නේ කියලා මම මතක් කරනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ගැන කතා කරොත් මම ඔබතුමාගේ පියාටත් මගේ කාලේ දිලා මේ පරක් වෙලා ඉන්නේ. තාත්තරක් දුන්නා උදේ වෙලාව.
ඔන්ටොබල්
ප්‍රශ්නයක් අහන්න මේ බාධා කිරීමක් නෙවෙයි. ඔබතුමාලා ලක්ෂ දෙක ආරක්ෂණයක් දෙන එක පිළිබඳව අපි ගරු කරනවා. ඒක හොඳ වැඩක්. අර ගිය පාර රුපියල් 250 ගිනුමට දානවා කිව්වනේ. එක අවස්ථරේ ළමයිට. ඒක දැම්මාද කියලා පොඩ්ඩක් අහගන්න මේ නැගිටේ.
මොකද්ද මේ? හරි. උදේට ප්‍රශ්නයක් හරි අහන්න හොඳට අතුරු ප්‍රශ්නත් එක්කම අධ්‍යාපන ඇමතුමා උත්තර දෙනවා. හරිනේ? හරි. ඒ වගේම මගේ කතාවට වෙලා දෙන්න කරුණා කරලා. ඒ වගේම උසස් අධ්‍යාපනය ගැන කතා කරොත් 2016 වසරේදී 27603ක් විශ්වවිද්‍යාල වරම් ලැබුවා. ඒක තවත් වැඩි කරන්න මේ පාර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරයි කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕන. සභාපතිතුමනි 2015 2016 වසරවලදී මේ යහපාලන ආණ්ඩුව නේවාසිකාගාර 60ක වැඩනිම කරලා පෙන්නුවා. ලබන වසරේ තවත් නේවාසිකාගාර 24ක් හදන්න කෝටි 381ක් වෙන් කරලා තිබෙනවායි කියන එකත් මම මතක් කරන්න ඕන. ඒ නිසා මේ එක එක අතුරු ප්‍රශ්න අහනවට වඩා මේවා හොඳට ඇහුම්කන් දෙන්න කියලා මම තමුන්නාන්සට කියනවා. මේ ටික හැදුවාම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 33600කට නේවාසිකාගාර පහසුකම් හිමි වෙන බවත් මම මේ සභාවට මතක් කරන්න කැමතියි. දකුණට විතරක් නෙමෙයි සභාපතිතුමනි. උතුරේ දරුවන්ටත් යාපනයේ කිලිනොච්චි ප්‍රදේශයේ පවා ඉංජිනේරු පීඨයක් හදන්න ඒ මුදල් වෙන් කරා විතරක් නෙමෙයි 2017 වසරදීම ඒක නිර්මා කරන්න තමයි සැලසුම් කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබතුමා මූලාශ්‍රයේ ඉන්නකොට ඒ ගැන සඳහන් කරන්න මම කැමතියි. එදා කුමාරතුංග මුනිදාසයන් කිව්වේ අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා. ගරු සභාපතිතුමනි ඔබතුමත් හොඳින් දන්න පරිදි නවීන ලෝකයේ ඉදිරියට යන්නේ තාක්ෂණය සමගයි. මේ අයවැයෙන් පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා තාක්ෂණවේදී උපාධියට බඳව ගන්නා උපාධි අපේක්ෂකින්ට පහසුකම් දෙන්නට තවත් විශ්වවිද්‍යාල පහක මෙම පාඨමාලා 2017දී ආරම්භ කිරීම සඳහා මේ අයවැයෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. රටට ඕන කරන වෛද්‍යවරු බිහි කරන්න, වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්න, අපේ දකුණු පළාතේ රාමල් මන්ත්‍රීතුමාලත් අපිත් ඔක්කොම ඉන්න දකුණු පළාතේ රුහුණු විශ්වවිද්‍යාලයට මහල් 10කින් සමන්විත පහසුකම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා.
You have 1 minute.
අවුරුදු 30කට පස්සේ.
You have 1 minute. විනාඩි 1ක් තියෙනවා.
මට විනාඩි 15ක් තියෙනවා ඔක්කොම. විනාඩි 15ක් තියෙනවා මට.
Yes. 15යි තියෙනවා.
තව විනාඩි 4ක් තියෙනවා අපි ඒක හදා ගන්න. විනාඩි 4ක්. එනිසායි සභාපතිතුමනි මේ රටේ ඉදිරිය බලපු ඉදිරි පරම්පරාව දිස බලලා කල්පනා කරලා හදපු අයවැයක් කියලා අපි පුන පුන ප්‍රකාශ කරන්න. සභාපතිතුමනි ඒ වගේම අපි මේ සියල්ලම කරන්නේ 2015 අපට ලබා දුන්නු රෝගී ආර්ථිකයක් සහිත රටක බවක් අමතක කරන්න එපා කියලා මම තමුන්නාසට කියන. හරියට ඒක නොදන්නා වගේ තමයි දැන් නැගිට එක එක පොඩි සිල්ලර ප්‍රශ්න අහන්න ආදල්. සභාපතිතුමනි එක උදාහරණයක් විතරක් මම අරගෙන පෙන්නන්න. හම්බන්තොට හදපු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අඩුතරමින් පළාතේ ප්‍රජා මණ්ඩලයක සම්මන්ත්‍රණයක් තියලා තියෙනවද කියලාක තමුන්නාසලගේ හෘද සාක්ෂියෙන් අහලා
බලන්න.
ඒ වුණාට මාසෙකට මේ සම්මන්ත්‍රණ ශාලාව නඩත්තු කරන්න විතරක් මාසෙකට රුපියල් ලක්ෂ 170ක් ජනතා මුදල් කාබාසිනිය කරනවා කියන එක අමතක කරන්න එපා. ඒ වගේම තමයි සභාපතිතුමනි අපේ රටේ දවසකට රිය අනතුරු වලින් ජීවිත 8ක් 10ක් විතර අපිට අහිමි වෙනවා. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි මාර්ග නීති පිළි නොපැදීම. මේක මාර්ග ත්‍රස්තවාදයක් බවට අදපත් වෙලා තියෙනවා. එතකොට බීමත්ත රිය පදවුවාම රියතුරු බලපත්‍රයක් නැතුව අහිංසක ජීවිත බිලි ගන්න විදියට රිය පදවන උදවියට 2500ක දඩයක් දාපේක මහ ලොකු ප්‍රශ්නයක් ඇතුළේ පෙන්වන්න හදනවා. ඒවෙන් අහිමි වෙන ජීවිත පිටිබඳව කල්පනා කරන්න බැරිද කියලා මම තමුන්නාන්සලෙන් අහනවා. ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්න ඕන මගේ කාලය ටිකක් නාස්ති වුණා වාද විවාද වලට පැටලෙන්න හදපු නිසා දේශපාලනඥය සහ රාජ්‍ය තාන්ත්‍රික අතර ප්‍රධාන වෙනස්කමක් අපි හැමතිස්සෙම දකිනවා. දේශපාලනඥයෙකු හැමතිස්සෙම බලන්නේ ඊළඟ මැතිවරණය දිනන්නේ කොහොමද කියන එක. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා බලන්නේ ඊළඟ පරම්පරාව කොහොමද සකස් කරන්නේ දිනවන්නේ කියන එකයි. මම කියන්නේ අපේ ජනාධිපතිතුමයි, අපේ අගමැතිතුමයි, අපේ රජයේ මුදල් ඇමතිතුමයි රජයට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ අනිත් පක්ෂයි එකතු වෙලා මෙවර ඉදිරිපත් කළා කියන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව හිතලා අනාගත පරම්පරාවට හොඳ කලදවසක් ඇති කරන අයවැයක් කියන එක මම මතක් කරන්න ඕන. අවසාන තප්පරේ මම කියන්න ඕන ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට මම මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ පහළ වෙච්ච විශිෂ්ට කලාකරුවෙක්, අපේ ජාතියට අහිමි වුණා පසුගිය දින කීපය තුල අමරදේව සංගීත අසපුව සඳහා මුදල් වෙන් කරන්න මේ අයවැය කටයුතු කරලා තිනවා මට මතකයි එතුමා අපේ රජය වෙනුවෙන් මගෙන් ඉල්ලීමක් කරා එවැනි සංගීත අසපුවක් ඇති කරන්න කියලා ඒ සඳහා මුදල් වෙන් කරලා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ආශිර්වාදය ඇතුව අපි මේ කටයුතු මේ වසරේ ඉවර කරනවා තොරතුරු දැනගැනීමි පනත ක්‍රියාත්මක කරන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා ඕනම තොරතුරක් ජනතාවට රජයේ කාර්යාලවලින් ලබා ගන්න පුළුවන් පහසුකම් පෙබරවාරි මාසයේ 4 වෙනිදෙන් පස්සේ ලබා දෙනවා ඒකටත් මුදල් වෙන් කරලා තියෙනවා මාධ්‍යවේදීන්ට පොලී රහිත ණය වැඩි කරලා දීලා තියෙනවා ඉතින් අපි විචින් විට කාර්යක සභා අවස්ථාවල දීව ගැන කතා කරනවා ඈ
සුදුයන් නෙව්වේ
මොනවද අහන්න තියෙන්නේ ඒක
කැමර දෙනවා
ඈ
දැන් කැමර ඔක්කොම
බොහොම සුදුයි
අල බලන්න අනුරාධපුරේ කී දෙනෙක්ට බයිසිකල් පදිනවද කියලාද කරුණාකරලා ඔබතුමා අනුරාධපුරේ කීයක් හම්බුණාද
කියලා මෙම්බර්
බයිසිකලයක්
හම්බුනේ
ඒ කාලේ පුස් බයිසිකලයක්වත් නැහැ
කරු මන්දලතුමා
ඒ කාලේ සුදු වෑන් එක එව්වේ ඈ දැන් දීපා ගැන අහනවා
අහලා අවසන්
සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පයෙන් මේන් අවසන් කරනවා
ඔන්රබල් වාසුදේව නාණේකර් you have 20 minutes more
how much sir so how many minutes do I have sir
20 minutes
thank you sir සභාපතිතුමනි මම මේ අයවැය යම් ආකාරයකට සංක්ෂිප්තව හඳුන්වනවා නම් මේ බදු ජාලයකින් පොදු ජනතාවගේ බෙල්ල මිරිකන අයවැයක් හැටියට මම දකින්නේ. ඒ අතර තමුන්නාසේලා නොයෙකුත් දේවල් දුන්නු බව කියනවා. දැන් ගරු ගායන්ත කරුණාතිලක අමතුමා කිව්වම අපි මෙන්න මේ දේවල් කරන්න යනවා. මේ දේවල් දෙන්න යනවා මෙන්න මෙච්චර වෙන් කළා තියෙනවා ඒ ඔක්කොම තමුන්නාසේලා කරන්නේ බෙල්ල හිර වෙච්ච පොදු ජනතාවගේ ඉරණම තුල ඒ නිසායි අපි වඩාත් අවධාරණය කරන්නේ මේකේ තිබෙනා වූ මූලික ස්වභාවය අනුව අපි මේ අයවැය හඳුනාගත යුතුයි කියලා දැන් 2016 ඉහළ පන්තියට ආපෝසතුන්ට විශාල ලාභ ගොඩක් එකතු කළ දුන්න ජනතා ආදායමෙන් ඔවුන්ගේ බදු අඩු කළා. විශේෂ ගණන් වල තියුණා 15ට අඩු කළා. කම්පැනි වලට. ඒකට කාගේ මුදල්ද ගියේ ධනපතියන් අතර කම්පැනි කාර්යයන් අතර මේ රටේ සාමාන්‍ය මහජනයාගේ මුදල්. ඒ වෙනුවට මහජනයාට මොකද්ද වින් දරා ගන්න උනේ වැඩි බදු තව තවත් ගෙව ගෙවා තමන්ගේ ජීවිතය ඇඹරෙන තත්වයකට පත් වෙන්න. ඊළඟට 2017 අයවැයේ ඉහළ පන්තියට බදු දමන මුවාවෙන් යුතුව පොදු ජනතාව මත ඉතිහාසයේ නොවූ විරුබරක් මේ අයවැයෙන් දමා තිබෙනවා. දැන් අර අපිට මතකයි මන්දිර බද්ද කොහොම මන්දිර බද්ද? අපේ රවි කරුණායක මහතුමා කිව්වා මගේ මන්දිරයටත් මං ගෙවනවා. නමුත් මන්දිර බද්ද අන්තිමට ක්‍රියාත්මක නැහැ. ප්‍රායෝගික හේතු මත මන්දිර බද්ද අත්හැරියා. කොහර මේ සුපිරි ලාභ බදු කො සුපිරි ලාභ බදු ඒව ඔක්කොම අමතක වෙලා යන්නට හැරලා තියෙනවා මම මතකයි රවි කරුණායක ඇමතුමා කියනවා මම උපක්‍රම යොදනවා මේ ව්‍යාපාරිකයෝ සියලුම අය බදු ගෙවන තැනටපත් කරන්න ඔවුන්ගේ ලියාපදිංචි සාතික අංක අරගෙන හැම ගනුදෙනුවකින්ම ඒ මුදල් එනවද කියලා බලන ක්‍රමයක් මං හදනවා මං දානවා මුරකාරයෝ සුරා නිෂ්පාදනාගාරවල හරියාකාරවම තක්සේරු කරන්න කොච්චර සුරා නිපදවනවද කියලා. ඒ මගින් අපේ ආදායම් වැඩි කරන්න ඒ නිෂ්පාදනාගාරවලින් කළාද? අන්තිමට බලනකොට 2016 අපේ රාජ්‍ය ආදායම් තුල ඍජු ආදායම්, බදු ආදායම් තුල ඍජු බදු ආදායම්. ඒ කියන්නේ කම්පැනි වලින් ගන්න, ඒ කියන්නේ පෝස්තුන්ගේ ගන්න ආදායම තවත් අඩු වෙලා තියෙනවා. තවත් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපට මේ පාර 2017 ජනතාවගේ හිසට කොපමණකින් බර වැඩි කළාද කියලා නිකන් ඉලක්කම බලන්න. එකතු කිරීමට නියමිතයි රුපියල් බිලියන 155ක්. සාමාන්‍ය ජනතාවගේ කරපිටට. එතකොට කීයක් එකතු කරන්න නියමිතද මේ රටේ ඍජු බදු ගෙවන්නන්ගේ කරබන්තට රුපියල් බිලියන 65යි. මේ හොඳ බදු ප්‍රතිපත්තියක් කියන්නේ තියන අයගෙන් බදු අරගෙන නැති අයගේ සමාජ ජන ජීවිතය නැංවීමට රජයක් මැදිහත්වීම තමයි ඔය තිරසාර ප්‍රතිපත්තිය අනුව වුණත් හොඳ බදු ප්‍රතිපත්තියක් හැටියට කල්පනා කරන්නේ. දැන් මේ වෙලාවේදී මං හිතුවා හොඳයි කියලා මේ මම්ම මේක කියනවට වඩා මහාචාර්යවරයෙක් ඉන්නෝ සෙරමාන් කොළඹගේ කියලා මහා බැංකුවේ සේවය කරපු ඉහළ නිලයක පසුව මහාචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරන මේ ඔහු ඩේලි මිර පත්‍රයට පාලුස්සෙන්දා ලිව්ව ලිපියක අවසාන කොටසේ අවසාන ඡේදයෙන් මම කියවන්න ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා. ඒක සභාගත කරන්න පුළුවන් නම් හොඳයි. මුළු ඒ ලිපියම මම මෙයා සභාගත කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. මෙන්න ඔහුගේ ලිපිය අවසන් වෙන හැටි. Given the problems of narrow income tax base, බොම ඉතා සීන් ඉන්කම් ටැක්ස් එකක් ගන්න. ආදායම් බදු ගන්න ඉතාම කුඩා තීරුවකේ. ඊළඟට ටැක්ස් ඉවේෂන්. අනිත් පැත්තෙන් මේ බදු මගහරින ප්‍රමාණය විශාලයි. And generous tax incentives. ඊළඟට අනිත් පැත්තට දෙනවා විශාල බදු සාන. මේවා මැද the income tax collection has remained stagnant. ඔන්න තමුන්නාසලා බදු ගත්ත හැටි උපක්‍රම මැදි. Income tax collection has remained stagnant. ඒ කියන්නේ ඍජු ආදායම් වලින් ඍජු බදු වලින් ඉහළ ආදායම් වලින් කොම්පැනි වලින් ගන්න බදු ගන්නා වූ ප්‍රමාණය දිගටම එකතැන ඇන හිටපු තත්ත්වයකයි තිබෙන්නේ. And as a result, ඒ නිසා මොකද වුනේ? Indirect taxes have been used as a convenient tool for fiscal consolidation. ආයවැය පිරිමහ ගන්න ඕන වුණාම ලේසියටම අල්ලන්නේ මේ වක්‍ර බදු. ඒ කියන්නේ ජනතාවකින් ගන්න බදු. Budget 2017-2 gives higher weightage to raise indirect taxes. 2017 ආයවැයෙන් කළා තිබෙන්නේ මේ වක්‍ර බදු ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කළා තිබෙනවා. The excessive dependence on indirect taxes for revenue generation makes the tax system more regressive, hurting the poor and further widening the income inequality. මේ අසමානතාවය තවත් වැඩි වෙනවා. දුප්පත් අඩු ආදායම් ලාභීන්ට මේක තවත් විශාල රිදීමක් බවට පත් වෙනවා මේ වක්‍ර බදු වැඩි කිරීමත් එක්ක. ඒ අතර inflationary effects of indirect taxes and the consequent repercussions on the poor also cannot be underestimated. මේ තමයි මහාචාර්ය කොළඹගේ මහතා 2017 ආයවැය ගැන ඔහුගේ ලිපිය අවසන් කරන විදිය. ඊළඟට මේ බදු හිගය පියව ගන්න ආකාරය ගැන දැන් ඉතින් අපි බලමු. අගමැතිතුමා කයිවාරු ගැහුවා අපේ ප්‍රතිපත්තිය අනුව අපි 60යි ගන්නෙ වක්‍ර බදු වලින් 40ක් ගන්නෙ ඍජු බදු වලින් පෝසතුන්ගෙන් කොම්පැනි වලින්. ඇත්තටම කෙරුවාව කොහම 2015 84ක් ගත්තේ වක්‍ර බදු වලින් 16යි ගත්තේ ඍජු බදු වලින් පෝසත් උදවියගෙන්. මේ ගාන ඉස්සෙල්ල තිබුණු 80:20 අනුපාතයත් ඉක්ම වූ බව ඉතා පැහැදිලිව පේන්න තිබෙනවා. ඊළඟට මේ රවි කරුණායක මහතා නොදැනුවත්කමින් හෝ ඔහුගේ තිබෙන්නා වූ කෛරාටික්කමට හෝ මේ ජනතාවාදී කියන වචනය පාවිච්චි කරනවා. අපි ජනතාවාදී කියලා. ජනතාවාදී නම් වක්‍ර බදු වලින් කොහමද වැඩියෙන් ගන්නෙ? ජනතාවාදී කියන එකේ අර්ථය මොකද්ද කියලා දන්නවනම් වැඩි ජනතාවගෙන් පොදු ජනතාවගෙන් කියන අර්ථයයි ඔවුන් වෙනුවෙන් කියන අර්ථයයි. ඉතින් ඔවුන්ගෙන් වැඩියෙන් බදු අය කරනවා නම් ඉහළ පන්තියේ බදු අඩු කරනවා නම් මොන යකාගි ජනතාවාදයක්ද ඒක? එක්කෝ ජනතාවාදී කියන වචනේ තේරුම දන්නේ නැහැ. එහෙම නැත්නම් එතුමා මේ වෙලාවේ මේ තමන් කරන ජනතා විරෝධී බදු ප්‍රතිපත්තිය එක්තරා විදියකට ආලේප කරන්න හදනවා මේ ජනතාවාදී නාමයේ. ඊළඟට 2015 ඍජු බදු එකතුව කීයකින්ද පහළ වැටුනේ? මම ඉස්සර කිව්වා වගේ 10.3%කින් ඍජු බදු ආදායම් පහළ වැටුණා. ඒ කියන්නේ පෝසතුන්ගෙන් හා කොම්පැනිකාරයින්ගෙන් ගන්න බදු ආදායම පහළ වැටුණා. ඒ ප්‍රමාණයෙන් ඒ කොහොමද tax evasions? ඒ කියන්නේ බදු මගහැරීම. අනිත් පැත්තේ මොනවද? බදු නිදහස, බදු විරාමය. මේ ඔක්කොම කාටද දෙන්නේ? ඉහළ පන්තියට, කොම්පැනිකාරයින්ට. දැන් අපිට පේන්න තියෙන ඕන මේක කාගේ ආණ්ඩුවක්ද මේක කාගේ අයවැයක්ද කියලා. මේක කොම්පැනිකාරයින් වෙනුවෙන් ගෙන ආපු කොම්පැනිකාරයින් උදෙසා වෙන් කරපු කොම්පැනිකාරයින්ගේ අනුග්‍රාහකයන්ගේ අයවැයක්. මම මෙහෙම කියනකොට තමුන්නාස්සේලා හිතාවි මේ කොම්පැනිකාරයෝ කොහෙද ඉන්නේ? මේ ශාලාව ඇතුළෙම කොම්පැනිකාරයෝ රාශියක් ඉන්නවා. මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඇතුළේ කොම්පැනිකාරයෝ රාශියක් ඉන්නවා. මේ වෙලාවේ මම කියන්න ඕන මේ සභාවේ කාටවත් මේ වක්‍රබදු වලින් අමාරුවක් නැහැ. මේ සභාවේ කාටද මේ වක්‍රබදු වැඩි කරයි කියලා අමාරුවක් එන්න. මේ වක්‍රබදු ප්‍රමාණය මම පෙන්නන්නම්. වැට් එකේ විතරක් වක්‍රබදු වැඩි වෙලා තියෙනවා. වැට් එකයි MBT එකයි එකට අරගෙන ගන්න ඇක්කල්ලා තියෙනවා පරිශනාංශයෙන් පාර්ලිමේන්තුවේ රුපියල් 41,000ක් ආදායම ලැබෙන හතර දෙනෙකුගේ පවුලක ඒ වියදමෙන් 41,000 වියදමෙන් රුපියල් 4,700 ගානක් NBT වැට් විතරක් ගෙවන්න ඕන මේ වැඩ කරපු රේට් එක අනුව. මේ ගාන හදලා තියෙනවා. මේ ගන්න හදාපු ක්‍රමය මට ඉදිරිපත් කරන්න වෙලා නැහැ. ඒකත් මම සභාගත කරන්න ඔබතුමාගෙන් අවසරය ඉල්ලා සිටිනවා. ඉතින් එහෙමනම් වෙන්නේ ඒ අමාරුව රුපියල් 41,000ක් මාසකට වියදම් කළ හැකි මාසකට වියදම් කරන ආදායම් තිබෙන ඒ හතර දෙනාගේ පවුලට 4,700 ගානක් NBT වැට් වලින් වැඩිවීමෙන් පමණක් බදු ගෙවන්න වෙනවනම් එතකොට අනිත් බදුත් එකතු වෙනකොට රේගු බදු නිෂ්පාදන බදු නොකී කී නොකී බදු තවත් එකතු වෙනකොට මේ මිනිස්සුන්ගේ ජීවිත මහ පොළවට සමතලා වෙන බව තමුන්නාසේලාට තේරෙන්නේ නැහැ. අපට තේරෙන්නේ නැහැ. ඇයි? අපි ඉන්නේ ඊට වඩා හුඟක් ඉහළ ආදායම් තලයේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට ඇත්තටම රුපියල් 41,000 ආදායමෙන් හා වියදමෙන් යැපෙන මිනිස්සුන්ගේ නියෝජිතයෝ නෙමෙයි. ඒ මිනිස්සුම එන්න ඕන. ඒ මිනිස්සුම මේ පාර්ලිමේන්තුවට ආපු දවසට විතරයි මේ කාරණාව මීට වඩා වෙනසකට යන්නේ. ඒ බව කියමින් ඊළඟට මම කැමති අපගේ කලාපයේ ඍජුබදුවා මේ වක්‍රබදු අතර තියෙන වෙනස බලන්න. මෙන්න බලන්න ඉන්දියාවේ ඍජුබදු වලින් අය කරන්නේ 35ක් අය කරනවා. අපි 14ක් අය කරනකොට 35ක් අය කරනවා. වක්‍රබදු වලින් අය කරන්නේ 65යි. අපි 84ක් අය කරනවා. දැන් බංග්ලාදේශය බලන්න. බංග්ලාදේශයේ ඍජුබදු වලින් 30ක් අය කරනවා. අපි අය කරන්නේ 14යි 15යි 14යි. වක්‍රබදු වලින් බංග්ලාදේශය අය කරන්නේ 70යි. එතකොට ලංකාව අපි අරගෙන බැලුවහම 16ක් පමණයි ඍජුබදු වලින් ගන්නෙ, 84ක් වක්‍රබදු වලින් ගන්නෙ. බංග්ලාදේශයටත් වඩා 111ක් අපි පිටිපස්සෙන් ඉන්නේ ජනතාවාදී කෝණයෙන් හා ජනතාවාදී මිම්මෙන් බැලුවොත්. මේ අනුව ලංකාව වඩාත්ම උග්‍ර ධනවාදී බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රටයි මේ දකුණු ආසියානු කලාපය කියලා අපි කිව යුතුව තිබෙනවා. ඒ නිසා මේ අයවැය මේ ගෙනත් තිබෙන අයවැයත් මේ ගෙනත් තියෙන බදු බරත් ඇත්තටම උග්‍රතම තත්ත්වයයි මේ රටේ ඉතිහාසයේ තිබුණු කිය ඔබතුමාට කිව යුතුව තිබෙන. ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධනය හා මේ අසමානතාවේ අඩු කිරීම දුගීභාවය දුරු කිරීමේ යෝජනා මාලාවකට අපි අත්සන් කරලා ඇවිල්ලා තියෙනවා. ඒකද මේ කළා තියෙන්නේ. අපි කියලා තියෙනවා බදු ගන්න බදු ගෙවන්න පුළුවන් අයගේ ආදායම් තියෙන අයගේ සම්පත් නැවත බෙදී යන්නට සලස්සනවා. ඒ අනුව මේ තියෙන අසමානතාවේ අඩු කරනවා. මේ අසමානතාවේ අඩු කිරීමක්ද? කතාවෙම කියනවා අසමානතාවේ අඩු කරනවායි කියලා. නමුත් වෙලා තියෙන අසමානතාවේ අඩු කිරීමද? සම්පත් නැවත බෙදී යෑමද? නෑ. පහලින් තිබෙන සම්පත් එකතු කළා ඉහළට දීම. මෙන්න මේකයි මේ අයවැයෙන් වෙලා තියෙන්නේ. ලංකාවේ ආදායම් අසමානතාවය දැන්ටමත් ඉතා ඉහළ පන්තියට වාසිදායකව අද තිබෙන බව අපිට පේනවා. දැන් බලන්න 20%ක් මේ රටේ ජනගහනයෙන් එයාට ලැබෙන්නේ 53%යි මුළු ආදායමේ. ඊළඟට 15%ට ලැබෙන්නේ 4%යි. කොහොමද අසමානතාවය කොච්චර අඩු කළා තියෙනවද? එහෙනම් මොකටද අර තිරසාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්තියට ගිහින් අත්සන් කළා ආවේ? ඊළඟට හතර දෙනුගේ පවුලකට අද ජීවත් වෙන්න අවම වශයෙන් රුපියල් 41,000ක් වමනයි. මේ අනුව ඩොලර් 2ක කියන දුගීභාවයේ රේඛාවේ මට්ටමින් යට ඉන්නවා 50%ක් කියලා ආණ්ඩුවම පිළිගන්නවා. කෝ එක අඩු කරන්න ගත්තු පියවර දැන් මේ බදු බරත් එක්කලා මේ තත්වය 60%ක් වෙන්න පුළුවන් බව මතක තියාගන්න ඕන. මිනිස්සු මේ අරක්කු බොන එකයි සිගරට් බොන එකයි අපිට නවත්තන්න බෑ. මිනිස්සු අරක්කුත් බොනවා සිගරටුත් බොනවා. ඒ බොන ප්‍රමාණය අඩු කරන්න යන්නේ සමුන්නාසල මුදල්වල. මුදල්වල අමාරුකම වැඩි කරපුවාම අරක්කු බොන එක අඩු කරනවා. සිගරට් බොන එක අඩු කරනවා. එතකොට මුදල් තියෙන උන්ට අරක්කු නෙමේ උන්ට විස්කිට් බොන්න පුළුවන්. උන්ට සිගරට් ටුබැකෝ බොන්නත් පුළුවන්. උන්ට හොඳම ලෝකයේ තියෙන ස්තරම් සුරුට බොන්නත් පුළුවන්. තුන් මොකද්ද මේ කීති වෙන්නව මේ ආත්ම වංචාව මේ අත්ත කතාව මොකද්ද මිනිස්සු අරක්කු බොන එක නවත්තන්නද මේ බදු දාන්නේ එහෙම නැත්නම් මේ සිගරට් බොන එක නවත්තන්නද නෑ මේ බදු දාන්නේ ඇත්තටම තමුන්නාසලා අපි දන්නවා සල්ලි හොයාගන්න ඉතින් එහෙනම් මේ මිනිස්සු සිගරට් නොබියරියොත් මේ අරක්කු නොබියරියොත් ආණ්ඩුවට මේ කියන බදු වෙන්නේ නෑනේ ඉතින් මේ මොකද්ද මේ ආත්ම වංචාව අන්තිමට හොඳ හින්ට් එකක් නේ මුදල්මැතිතුමා අපේ ජනාධිපතිතුමාට ගහලා තියෙන ජනාධිපතිතුමා කියනවා මම තමයි දුම්කල විරෝධී මද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නායකයන් අතර ප්‍රධාන කැපී පෙනෙන අද කාර්යභාරයක් ඉටු කරන කෙනා නමුත් දැන් රවි කරුණායක මහත්මයා කියනවා ඔබතුමාගේ මද්‍රව්‍ය විරෝධී දුම්කල විරෝධී ව්‍යාපාරයට මම දුම්කල සමාගමෙන් මිලියන 500ක් අරන් දෙන්නම් ඊට වඩා හොඳයි ජනාධිපතිතුමාට කෙලින්ම මේක නිග්‍රහයක් කළා තියෙන මේක අපහාසයක් කළා තියෙන කෙසේ හෝ වේවා හැබැයි මේ ආත්ම වංචාවෙන් අයි වෙන්න හැම මිනිහෙක්ම දැන් මේසන් බාස් කෙනෙක් වැඩ කරලා ඉවරලා ඒ මිනිහට හැන්දාවට අරක්වාලා බොන්න ඕන ඒ මිනිහේක වැඩි කරනවා තමන්ගේ මේසන් කුලියේ මේකයි වෙන්නේ උද්දමනය වැඩි වෙනවා මේ අතර මේ අසමානතාවෙන් නිසා වෙළඳ පොලේ අත්‍ය ක්‍රියාකාරීත්වයටත් බාධාවත් තියෙනවා මම මට විනාඩි 5ක් තියෙද්දි කිව්වොත් හොඳයි ඔබතුමා උඩට මගේ එකක්
යෝ යස් ජෝ කන්ටිනියු ජෝ විනාඩි 5යි දෙනවා තියෙනවා
ආ විනාඩි 5ක් තියෙනවා දැන් මම මගේ කතාවේ දිගට කිවිය යුතු දේවල් අයින් කළා මම එනවා කෙලින්ම දැන් මේ අයවේ සැබෑ ස්වરૂපය පෙන්වන කරුණු කීපයකට මේ වර්ධනය වෙනවායි කියනවා වර්ධනයේ තුල විරකියාව වැඩි වෙනවා දැන් මේක තමයි මේ ආණ්ඩුවේ වார்த்தාව විරකියාව වැඩි වෙලා වර්ධනයේ තුල වර්ධනය 4යි 8යි හැබැයි අපේ කාලේ වර්ධනයට වඩා වර්ධන වේගය බෑලා ඒක තමයි අනිත් පැත්තෙන් මේ ආණ්ඩුවේ කෙරුවක් ඒ බැස්ස 4යි 8ට බහින්න 4-8ක වර්ධනයක් නමුත් රැකියා නැතිකම 1%කින් වැඩි වෙලා ඊට රැකියා 10,00,000ක් සඳහා මේක අපූර්ව ඇරඹුමක් කියලා අපිට පේනවා නේද 2014ට වඩා වර්ධන වේගයේ 2015 පහළදමා ගැනීම වර්ධනයේ කුමන ආශ්චර්යයක්ද වර්ධනය ගැන කතා කරන අය 2014ට වඩා 2015 වර්ධනයේ පහළදමාගෙන 2016 වර්ධනය තාම අවසාන වශයෙන් අපි දන්නේ නැහැ නමුත් කාර්තු දෙකක වර්ධන වේගය පහළ වැටෙමින් තිබුණු බව වාර්තා වුණා මොකද්ද මුදල්මැතිතුමා කිව්වේ ඔය ජනහා සංඛ්‍යාලයකන දෙපාර්තමේන්තුවේ ඉලක්කම් මම පිළිගන්නේ නැහැ කිව්වා මැතුමා තමන් එම මහ බැංකුවේ ඉලක්කම් පිළිගන්නේත් නැහැ ජනහා සංඛ්‍යාලයකන දෙපාර්තමේන්තුවේ ඉලක්කම් පිළිගන්නේත් නැහැ මැතුමාගේ ඉලක්කම් මේ ලෝකේ කවුරුවත් පිළිගන්නේත් නැහැ ඒ නිසා දැන් වසර එකමාරක් තුල මුදලේ යගේ පහළ වැටීම ඒක හරි අපි කතා කරන්නේ එතුමා ඉන්නවයි කියලා හිතාගෙන වසර එකමාරක් තුර මුදලේ අගය 14.5කින් පහළ වැටිලා තියෙනවා දැන් මේ පහළ වට්ටා ගැනීමත් අපූරු ආර්ථික දියුණුවක් වෙන්නේ නැති රුපියලේ අගය රුපියල් 14.5කින් පහළ වැටිලා මේ වසර එකමාල තුල ඊළඟට මේ ණයබරේ ඒ නිසා වැඩි වෙන ප්‍රමාණය අපි අරගෙන බලන්න පළවෙනි මාස 5 2016 අවුරුද්දේ එක මාසයකට රුපියල් මිලියන 1000කින් අපේ ණයබරට එකතු වුණා 7-5ක් අලුත් ණයක් නොගෙද මුදලේ අගේ අඩුවීම උඩ. ඒ අනුව අපි පළවෙනි පස් මාසයේ තුල මිලියන 5000ක් බිලියන 5ක් අපේ ණය බර වැඩි කරගත්තා. මේ නිසා වසර 68ක් තුල මුළු ණය බිලියන 7391යි. වසර එකහමාරක් තුල ඒක බිලියන 8503 දක්වා වැඩි කර ගැනීමද මේ ආණ්ඩුවේ කෙරුවාව කියලා අපි අහන්න කැමතියි. ඊළඟට මේ රනිල් අගමැති මූලික වී අර්ජුන මහේන්ද්‍රන් සහ අලෝසියස් සමග එකතු වී ලංකාව සහ ලක්වැසි ජනතාවට ක්ෂණිකව කරපු අලාභය මිලියන 10,1600යි. මහ බැංකු හොරගමේ පසුවට ඒ අනාගත පොලියට එකතු වී එනකොට අලාභය බිලියන 145ක් විතර වෙයි කියලා සමාරු ගණන් හදලා තියෙනවා. මේ දැන් මේකේ බැලූ බැල්මටම පළවෙනි
සැකකාරී
බැලූ බැල්මටම මේ මහ බැංකු හොරකමේ ප්‍රධාන සැකකාරයා තමයි මේ අපේ ඉන්නා වූ අගමැතිතුමා. ඉතින් ප්‍රධාන සැකකාරයා අගමැති පුටුවේ තියාගෙන අපට පුළුවන් වේද ගරු සභාපතිතුමනි මේ පරීක්ෂණය කරන්න? පුළුවන්ද මේ පරීක්ෂණය කරන්න?
හොයින්ට පොඩ
අගමැතිතුමාගේ නම කියනවා. මම දන්නේ එතුමා මොන පරීක්ෂණයක් කළාද. එක්කෝ එතුමා කෝප් කමිටුවේ ඉන්න ඕනේ. එතුමා කෝප් කමිටුවේ ඇතුළට ගිහිල්ලාද පරීක්ෂණය කළේ? කෝප් කමිටුව කියන්නේ නැත්නම් එතුමා කොහෙන්ද කියන්නේ? ඔබතුමා දේශපාලන කෝණේ
බලලා
ඔබතුමා
දැන ඉන්න දේශපාලන කෝණේ මං කියන්නම්. මේ අගමැතිතුමා කරපු කියපු දේවල් ඔක්කොම බැලුවාම මේ මිනිහව සුද්ධ කරන්න, මේ මිනිහව මේ තනතුරේම තියාගන්න, මේ මිනිහා වැරදිකාරයෙක් කියලා කියද්දිත් එසේ නොවේ කියලා කියන්න ත්‍රිපුද්ගල කමිටු දාලා සම්පූර්ණ බොරු වාර්තා මේ පාර්ලිමේන්තුවට දීලා අද කොටු වෙලා ඉන්නේ. පළවෙනි බැලූ බැල්මට මෙතුමා අගමැති පුටුවේ තියාගෙන
වඩවඩ
හලෝ පොයින්ට් පොඩ
අගමැතිවරයා අස්කල යුතුයි. ඒ අපේ ඉල්ලීම
පොයින්ට් පොඩ
වන්නට
මේ වඩවඩ
යේ
කියනවා මං. දැන් ඔබතුමා කවුරු හරි වරදකාරයෙක් වෙන්න නම් අධිකරණයට යන්න ඕනේ. අධිකරණ නෑ නෑ මොනවද මොනවද එහෙනම් කියන්නේ? එහෙනම් ඔබතුමා එහෙනම් ඔබතුමා කෝප් කමිටුවෙන් එහෙනම් මෙයා කරන්න එපා. මොකද්ද ඒක කියන්නේ? ඔබතුමා නිකන් බොරුවට නිකන් ආ කොහෙද යන්නේ මල්ලේපොල්?
මම අනේ කිව්වේ නෑ. එතුමා තමයි මේ හොරගමේ චූදිතයා
කියන්නේ.
දැන් චූදිතයා වෙන්න යන්නේ. දැන් මම මගාව තියෙන සාක්ෂි ටික ඉදිරිපත් කරපුවාම මෙතුමාට විරුද්ධව පරීක්ෂණයක් කළේ
නෑ.
කෝප් කමිටුව අන්තිමට අර්ජුන මහේන්ද්‍රන් ගාව නැවතුණා. අද සමහරුන්ට ජනතා විමුක්ති පෙරමුණේ අගමැතිගේ නම කියා ගන්න බෑ. අගමැතිගේ අනුග්‍රහයෙන් මේ වෙච්ච හොරකම ගැන අද අපි ඒකාබද්ධ
විපක්ෂයේ
රටේ ජනතාවට
කොහොමද
ඉල්ල කරනවා? ජනාධිපතිතුමාට
රෝෂන් පෙරේරා